හොඳයි සාදු 2016 වසරේ 6 වෙනි මාසේ 23 වෙනිදා භාවනා වැඩසටහන ආරම්භයක් නැති අවසානයක් නැති දේශනයක්. ඒ අවසානය තියෙන්නේ ඔබේ අවබෝධය තුළ. ඔබ යම් මොහොතක අවබෝධයට පත් වෙනවද? ඒ මොහොතේදී තමයි ඔබේ දේවදේශනාවේ ඔබ වෙනුවෙන් ප්‍රාර්ථන දේශනාවේ අවසානය පවතින්නේ. ඒ මේ දේශනාව දිගටම පවතිනවා. මොකද හේතුව? ලෝකේ අවසාන මිනිසයාත් අවබෝධයට පත් වෙනකම් මේ දේශනාව පැවැත්වෙනවා. නේද? ඒ නිසා ආරම්භයක් නැති අවසානයක් නැති දේශනයක්. උපතක් නැති කිරීම හරි ඇති කිරීම හරි වෙනස් කිරීම හරි නෙමෙයි තථාගතයන් වහන්සේ කියන්නේ. ඒ වගේම මේ දේශනාවෙන් සිද්ධ වෙන්නේ යථා තත්වය, තත්තාකාරයේ පැහැදිලි වීම. එකමනායි. එහෙම නැතුව 아무තු වෙනසක් කරන්නේ නැහැ. මොකද මිනිස්සයා යථාර්ථයේ, එහෙම නැත්නම් තථාගතත්වයේ ස්වභාවිකත්වයේ නොවන බව පැහැදිලි. අවිද්‍යාපත්‍ය සංඛාරා වෙලා නේද? මිනිස්සයාට තියෙන්නේ. ඉතින් ඒ නිසා යථා තත්වයටපත් වීම නිසා වෙනසකට භාජනය වෙලා තියෙන සිට යථා තත්වයටපත් වීම නිසා වෙන 아무තු දෙයක් ඇතිවන්නේ නැහැ. එනිසා අපි මේ උත්සාහ කරන්නේ අපේ මනසේ තියෙන ස්වභාවී తත්වය මතු කරගන්න. ඒ ස්වභාවී తත්වය මතු කරගන්න බැරි විදිහට දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. කර්මපතයක් ක්‍රියාත්මක වෙනවා. ඒ කර්මපතේ නිදහස් වෙනවා. එයි මේ අපි උත්සාහය තුළ ඇති කරගන්න ප්‍රතිලාභේ ප්‍රතිඵලය හැටියට කියන්න පුළුවන්. මෙතන ආත්මයක් ඇත හෝ නැත හෝ කියන කාරණයට වැඩි වැදගත් වෙන්නේ තමගේ යථා තත්ත්වයටපත් වීම පමණයි. ඒ සමහර අයට පැහැදිලි කරගන්න හරි අමාරුයි. මොකද එක වෙලාවක ආත්මයක් ඇත කියන කතාවක් කතා කරන උපත සංසාරය ගැන ආයි කතා කරනවා මේකේ ආත්මයක් සත්වේ පුජ්‍යලේ නැහැ කියන කතාවෙන් මේක පටලැවිලි සහගතයි. පටලැවිලි සහගතයි. අර ඇතයි කියන මත්තම මනස තියෙන මුතඥයාගේ මනසේ. ඒක තමයි අවිජ්ජා පත්‍ය සංඛාරා වෙච්ච දර්ශනේ ස්වභාවය. ඒකොට මේකේ නැතයි කියන මනස තියෙන්නේ ඒ தත්වෙන් නිදහස් වුණාට පස්සේ එයාට දැනෙන තත්වය. නමුත් මේක ඇත හෝ නැත කියන ස්වභාවයක් නෙමෙයි යථා තත්වය කියලා කියන්නේ ස්වභාවිකත්වය. මේ ස්වභාවිකත්වය තුළ පුජ්‍යල තීරණ නිර්ණ නැහැ. එනිසාවෙන් ස්වභාවිකත්වය කියන එක පිළිබඳව අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කොට දැනගන්නවා ඇරෙන්නට අවදාවත් එක විග්‍රහ කරන්න කියලා දෙන්න මතක තියාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. සා ඔබට තියෙන හොඳම දේ තමයි ඔබ ළඟ තියෙන අවිද්‍යාව දුරු කරන එක. අවිට ඔබේ මනස ස්වභාවිකත්වයට පත් වෙනවා. කොහොමද අවිද්‍යාව දුරු කරන්නේ? ඇලීම් ගැටීම් දෙක නිදහස් කරන්න හැම මොහොතක. ඇලීම් ගැටීම් දෙක නිදහස් කරන්න. මොකද බාහිර මනසේ නෙමෙයි ගැඹුරු ආධ්‍යාත්මික මනසේ ඇලීම් ගැටීම් දෙකෙන් මනස නිදහස් කරන්න. ඊට පස්සේ ආය එකක් ඇලෙන්න හොයන්න එපා. ඒ දෙක නිදහස් වුණාට පස්සේ ආය එකක් ඇලෙන්න හොයන්න එපා. ආය එකක් ගැටෙන්න හොයන්න එපා. එතකොට නොයැලෙන නොගැටෙන මනසක් ඇති වුණා මොකද කරන්නේ? ආන්න මෛත්‍රී විහරණය. ආන්න පුරුදු කරන්න ඕන ධර්මය. ඒක බරක් නෑ. ඒක සහැල්ලුයි. ඒක රකින්න දෙයක් නෑ. ආරක්ෂා කරන්න දෙයක් නෑ. ඒක ස්වභාවික දෙයක්. වෙනස් වෙයි කියලා සැකයක් නෑ. කිලිහෙයි කියලා බයක් නැහැ. ඒකට හේතුව අතිශයින්ම ස්වභාවිකයි. තමන් පවත්වන දෙයක් වුණොත් තමයි රකින්න ඕන කිලිහෙයි කියලා බයක් ඇති වෙන්නේ. එයිසා සැබෑවින්ම ඔබ ස්වභාවිකත්වයෙන් පත්වීම තුළ ස්වභාවය තුළින් පුබුදන ඒ මෛත්‍රී විහරණය නොවැළීම නොගැටීම කියන ඒ උතුම් ගුණාංගය තුල ඔබ නිරායාසයෙන් පවතින්නට සෑල්වෙන් පවතින්නට පුරුදු වෙන්න ඕනේ. එම් පුරුදු වුණාම විග්‍රහ කරන්න බැරි අවේදීත සෝයා කියන්නේ ඒක සෝයක් කියලා අඳුන ගන්නවත් පුළුවන් කමක් නැහැ. අර විඳීම් වේදනාවන් වල නිදහස් වූ නිසා ඒක සුවයක් කියලා කියනවා. එහෙනම් ඒකේ වේදනාවක් නැහැ. අවේදීත සුවයක්. මනසට එහෙම පීඩා විදියට දැනෙන්නේ නැහැ. හරියට ඉතින් ඇල්වතුරු ගුණෝ වගේ තමයි. දැන් බලන්න ලෝකෙ මේ තරම් මොන රස බීම තිබ්බත් ඇල්වතුරු වගේ ගොන්න පුළුවන්ද කියලා කිසිම එකක් නේ, කිසිම රහක් නෑ. ඒ වුණාද අපි වැඩි දෙනෙක් වැඩිපුරම බොනදේ ආන්නේ වගේ තමයි. අවේදීත සුවෙත් මෙලෝ රහක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි හැමදෙනා වගේ කැමැති වෙන දේ, කැමැති වෙන දේ එකක් පුරුදු වුණාම තමන්ට ලොකු පිටක්ව ඒක පවතින ආරක්ෂාවක් පවතින. දැන් දහම ගොඩක් දෙනෙක් දන්නවනේ ඒ පැහැදිලි කරන අවේදීත ලක්ෂණ ගුණාංග. දැන් තමා තුළ යම් ප්‍රමාණයක් තමන් අඳුනාගෙන ඇති, ඒ තුළ වාසය කරන කෙනා කවදාවත් නිවන් දකින්නෙත් නැහැ, කෙනා කවදාවත් නිවන් රස විඳින්නෙත් නැහැ. අපි මේ අහන තැන ඉස්සරහට අරගෙන තියෙන කෙනා නම්, විමර්ශනය කරන තැන ඉස්සරහට අරගෙන ඉන්නේ කෙනා නම්, ධර්මය පුරුදු කරනවායි කියන තැන ඉස්සරහට අරගෙන ඉන්නේ කෙනා නම්, කමක් නැහැ. කෙනාට කෙනා චිත්ත වෙන්න ඕන, එපා වෙන්න ඕන. අන්න එදාට තමන් නිදහස් වෙනවා අර කෙනා භවෙන්. කෙනා භවෙන් නිදහස් වෙනවා. නැත්තම් පුජ්‍යලයක්ම මුල් කරගෙන ආශ්‍රයන පුජ්‍යලත්වය කවදාවත් සෑහීමට පත් කරන්නට හරි පූර්ණත්වයට පත් කරන්නට හරි බෑ. ඒ පුජ්‍යල ඥානය මොනම තත්ත්වයක් තිබුණත් ඒ පුජ්‍යලයාව ඕනම පුජ්‍යලයක් තුළ මේ නොසෑහෙන ගති කියන එක ඌනෝ ගම්මෝ පුතජ්ජනිකෝ කියන සත්‍යය තියෙන පුතජ්ජනයා හැමදෙස්සෙම ඌනතාවයකින් ඉන්න, මදිකමකින් ඉන්න. බලන්න මොන தத்துவෙකින් කියන්නේ නේද ඌනතාවය කියන්නේ. බලන්න මේ ධර්මයේ ධර්ම මාර්ගයේ ගිහිල්ලා සමහර අයට ඌනතාවය. එහෙම වෙන්න බෑ. ඒ ඌනතාවය යන්නේ නිදහස් වෙන. ඊට පස්සේ ඔබේ ආධ්‍යාත්මයේ වැඩ කරන්නේ විශ්ීය ස්වභාවයකට, ස්වභාව උබ්බ ධර්මයේ ලක්ෂණයකට, ස්වභාවයකට අනුගතව මිසක් ඔබේ අවශ්‍යතාවයට නොවේ. අන්න එතන තමයි මේ විශ්ව ධර්මය සැකසෙන්නේ. ඔබ පාලනය නිදහස් වෙලා ඊට පස්සේ ස්වභාව ධර්මය ඔබේ පාලනය අරගෙන අමාරයි. කියන්නේ ඔබේ පාලනය ඔබ ස්වභාව ධර්මයට දුන්නා. ඔය ගැඹුරුම ධර්මයෙන් වෙන්නේ නැති වෙන සමහර ආගම්වල නේද? දෙවියන් වහන්සේ සියල්ල කරන්නේ දෙවියන් වහන්සේට බාර දෙන්න කියන වගේ ආරම්භ වෙන්න ඇත්තෙත් මේ වගේ සමහර විට ගැඹුරු දෙයක් වෙන්න පුළුවන්. ස්වභාව ධර්මයේ දෙවියන් කියලා කියන්නේ. එතකොට අපේ 100%ක්ම ස්වභාව ධර්මයට බාර දෙන තැන. ස්වභාව ධර්මයට බාර දෙන තැන බලන්න අපි හිස් වෙනවා. නිදහස් වෙනවා. සත්‍යවාදී වෙනවා. අපේ මනස විවෘත වෙනවා. නිදහස් වෙනවා. ප්‍රශ්නත් අපේ නෙමේ පිළිතුරුත් අපේ නෙමේ ස්වභාව ධර්ම මමත් මගේ නෙමේ මමත් ස්වභාව ධර්ම ඒක බුදුරජාණන් වහන්සේ භාවිතා කර වචන තමයි තථාගත කියන වචනේ තත්තාකාරය පවතින ලක්ෂණය පවතින తত্ত্বය කියන වචනේ පාවිච්චි කරා ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ ඒක පවතින தත්ත්වය මොකද පවතින தත්ත්වයට පවතින தත්ත්වෙ ඉඳ දෙනවා කායේ පවතින தත්ත්වයට කාය ඉඳ දෙනවා කෙස් ගහේ පවතින தත්ත්වයට කෙස් ගහට ඉඳ දෙනවා සිතේ පවතින தත්ත්වයට සිතට ඉඳ දෙනවා ලෝකේ පවතින தත්ත්වයට ලෝකෙ ඉඳ දෙනවා ඒ අතර අවසානයේ මේ தත්ත්වයන් ඔක්කොම දුන්නාට පස්සේ මම කිතුරු වෙන්නේ මම කිතුරු වෙන්නේ නැති මට්ටමකම මේ தත්වයන් ඒ ස්වභාවික தත්වයන්ටම බාර දෙනවා. බාර දුන්නට පස්සේ තවන්න තේරුම් ගන්න දෙයක්වත්, තවන්ට අවබෝධ කරගන්න දෙයක්වත්, තම වටහා ගන්න දෙයක්වත්, තමන් කළ යුතු දෙයක්වත්, තමන් පරිපාලනය කළ යුතු කිසිවක් නැත. තමන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. කල යුත්තක් නැත කියලා කියනවා. ඒ නිදා ඒ ආධ්‍යාත්මික නිදහසේ ඉඳගෙන ලෝකෙ දිහා බලන. දැන් ඔබේ මනස අසංසුන් කරගන්න. දැන් ඔබේ මනස අසංසුන් කරගන්න. බලන්න අසංසුන් කරගෙන බලන්න. සංසුන් නෙමේ ඔබේ මනස අසංසුන් කරගන්න බලන්න පුළුවන් තරම් අසංසුන් කරගන්න ඔබේ මනස මනස අසංසුන් කරගන්න කියලා කිව්වහම ඔබට පුළුවන් වුණාද අසංසුන් කරගන්න? මොකද උත්තරය? අසංසුන් කරගන්න පුළුවන්ද? ඈ? අසංසුන් කරගත්තද? මල උත්තර දෙන්න මොකද උනේ? අසංසුන් වුණේ නැහැ. සංසුන් වුණාද? දැන් මේ ඇත්තන්ට දැන් සංසුන් කරගන්න මෙච්චර කාලයක් කිව්ව දැන් එක දවසක් හරි අසංසුන් කරගන්න කියලා කියනවා. ඒසොල්ලේ මේ අසංසුන් වෙන්න කිව්වට අසංසුන් වෙන්නත් බෑ සංසුන් වෙන්න කිව්වට සංසුන් වෙන්නත් බෑ. දැන් අතහැරීම පුරුදු කරමින් ඉන්නේ මනස. බලන්න හිතට පුරුදු කරන්න අල්ලගෙනේ. දැන් බලන්න හැමදේම හිතින් අල්ලගන්න බලන්න. හැමදේම තදින් අල්ලගන්න බලන්න. මොනවද ඔබ තදින් අල්ලගත්ත දේවල්? කියන්න බලන්න මොනවද අල්ලගත්තේ? මොකුත් නෑ. ඔබට මේ මතක් කරගන්න අල්ලගත්තා. අල්ලගත්තේ නෑ. ඔබට මේ මොනවද? ඔබතුමා මොනවද අල්ලගත්තේ? මොකද්ද? අල්ලගත්තේ නෑ. ඊළඟ සිද්ධාවේ නැහැ. අල්ලගත්තේ නැහැ. දැන් මේගොල්ලන්ට අතාරින්න කිව්වම අතාරින්නත් බෑ, අල්ලගන්න කිව්වම අල්ලගන්නත් බෑ. එහෙමනම් මේ සිත ඒවම වැඩ කරන එකකුත් නෙමෙයි නේද? මේ කිව්වහම අල්ලගන්න, කිව්වහම අතහරින ස්වභාවයකින් දෙන එකකුත් නෙමෙයි මනස. එහෙනම් ඉතින් අර ලේසියනේ කැමති වෙලාට අතහරින්න බලන්න. එහෙනම් මේ හාමුදුරන් වහන්සේලා මේ අතහරින්න අතහරින්න කිව්වට ඔක අතහරින එකකුත් නෙමෙයි. මේව අතහරින්න බෑ. මේව අල්ලගන්නත් බෑ. මට තේරෙන දෙයක් තමයි අල්ල ගන්න දෙයක්වත් අතහරින දෙයක්වත් මේක නෑ කියලා. අල්ල ගන්න දෙයක්වත් අතහරින දෙයක්වත් මේක නෑ. එහෙනම් මොනවද අපි කරන්නේ? කිරීම අවසන්. කිරීම අවසන් කියන්නේ නොකිරීමේ ආරම්භය නෙමෙයි. එතකොට ලෞකික ඥානය ප්‍රහාණය කරන්න ඕනේ. බිම කියන්න ඕනේ. ලෝකෝත්තර දර්ශනයටපත් වෙනවා. එයා කිරීම හා නොකිරීම කියන දර්ශනය ගන්නෙ නෑ. කිරීම හා නොකිරීම කියන දර්ශනය ගන්නෙ නෑ. යා ඉන්ද්‍රියන්ට බද්ධ ස්වභාවය දුරු කරනවා. කියන ඉන්ද්‍රිය විශේෂ ඉක්මන ඉන්ද්‍රියන් දමනය කරනවා. ඉන්ද්‍රිය සංවරය කරනවා කියලා කියනවා. ඉන්ද්‍රිය අසංවරය තියෙන්නේ මොකක් නිසාද? ඇලීම් ගැටීම් නිසානේ ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය දමනය වෙනවා, එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවරය. දකිනෝ පුඤ්ජලයා නොවේහි, අසනෝ පුඤ්ජලයා නොවේහි, යනු පාදාන ස්කන්ධේට නොවැටි. මේක පුජ්‍යලයා. දැන් අපි පුජ්‍යලයාව ලොකු කරගෙන මේ ජීවත් වෙන්නේ හිතනවා මේ පුජ්‍යලයාට හැම දෙයක්ම කරන්න පුළුවන් මම කියන කෙනාට. ඔව්, ඔක්කොම කරන්න පුළුවන්. ලෝකේ තියෙන හැම උපාධියක්ම ගන්න පුළුවන් පුජ්‍යලයාට. ලෝකේ තියෙන ඕනම උපාධිය උපාධි 1000ක් හරි ගන්න පුළුවන් පුජ්‍යලයාට. හැබැයි නිවන් දකින්න පුළුවන්. සැනසීම කියන එක happiness කියන එක දකින්න බෑ. පුජ්ජල විඥානයේ අනන්ත කෝටියක් දැනුම තියෙනවා. ගැටලු තියෙනවා. ඒක සම්මතයෙන්ද නැද? ඒ ලෝකෝත්තරත්වයට පිවිසිතන ලෞකිකත්වයේ ඥානෙ කිසිවක් එහි පවතින්නේ නැහැ. ලෝකේ වගකීම මගේ කරගත්තේ මගේ ආත්මය කරගත්තේ නැහැ. ලෝකේ වගකීම ලෝකයට බාර දුන්නා. ලෝකේ වගකීම ලෝකයටම බාර දුන්නා. ඒ තීන්දු తీරණ ගන්න මමද? නෑ. ස්වභාවිකත්වය. යන්නේ මමද? ස්වභාවිකත්වය. සිටින්නේ මමද? ස්වභාවිකත්වය. හිඳගෙන ඉන්නේ මමද? ස්වභාවිකත්වය. සතපෙන්නේ මමද? ස්වභාවිකත්වය. දකින්නේ මමද? ස්වභාවිකත්වය. අසන්නේ මමද? ස්වභාවිකත්වය. ආහාර අනුභව කරන්නේ කවුද? ස්වභාවිකත්වය. ඉල්ලීමක් කළ තිබුණ වෙරිසක් හේතු නොදක්වා අතහැරීම කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න කියලා. ඒක හරි වැදගත් දෙයක්. මොකද හේතු නොදක්වා අතහැරීම. හේතු දක්වා අතහරිනවයි කියන්නේ ගැටීම. තේරෙනානේ? දැන් අඹ ගෙඩියක් ඔබ විශ් කරනවා. අපි අහන මොකද ඇයි ඔබ ඒක විශ් කරන්නේ? අ කියන පණුව කාලා එක. පණුව කාපු නිසා විශ් කරනවා. එතකොට මේ ලෞකික ලෝකයේ ලබා ගන්න දේ ලබා ගන්න ඇලීමෙන් විශ් කරන දේ විශ් කරන්නේ ගැටීමෙන්. එහෙම නැත්තම් හොඳ නෑ. ඒක පණුව කාපු නිසා හොඳ නෑ. පණුව කාලා තිබුණ නැත්තම් හොඳයි. පණුව කාලා තිබුණ නැත්තම් හොඳයි. පණුව කාපු නිසා හොඳ නැහැ. ඒකට ගැටීමක් තියෙන. සමහර වෙලාවට ඒක අපි කඩෙන් ගෙනාපු කන්න සල්ලි දීලා මුදලාලිට බැනපැන අරග විශ් කරන්නේ. මේ යගමට කුණු වෙච්ච ගෙඩි දීලා මිනිහටම මේව ගිනි දෙන්න ඕන කියා ආයිනම් ගන්න නැහැ කියා තමයි ඔබ විශ් කරන්නේ. එහෙම නැත්තම් තමන්ගේම ගහේ දේ වුණත් ඒක මූ නැඹුල් කරගෙන සි අබෝ මාරියන් කඩාගත්ත කිඩි කියලා තමයි විසි කරන්නේ. එහෙමත් නැත්නම් අර අහවල් ගෙන ආය කටවහර දිලා ඒක තමයි මේ කුණු වෙලා තියෙන්නේ කියලා කල්පනා කරනවා. එහෙනම් අපි ලෞකික ලෝකයේ ඈත් කරන දේවල් තුල යට තියෙන මොකද්ද? නුරුස්සන ගතියක්. එක්ක තමයි අපි ඒක ඉවත් කරන්නේ. නුරුස්සන ගතියක් එක්ක ඉවත් කරන එක තමයි හේතුව. එතකොට හේතුවක් ඇති තැන එතන තියෙන ඉවත් කිරීමට හේතුවක් කියන එක ගොඩනගා ගන්නකොට තියෙන අප්‍රසාදයක් එහෙම නැත්නම් අකමැත්තක් වැනි දෙයක් එතන ගොඩනගා ගන්න. එවැනි ආකාරයේ අතහැරීමක් කරන්න බුදුදහම උගන්වන්නේ නැහැ.
එවැනි ආකාරය අතහැරීමක් කරන්න බුදුහාම උගන්වන්නේ. මොකද හේමුණුත් එයාලඟ ගැටුණු චේතනා වේදනා ඉතිරි වෙන්න අවකාශය තියෙන නිසා. හේතු නොදක්වා අතහරිනවා කියලා කියන්නේ මේ ලෝකයේ තියෙන දේවල් හොඳයි කියනවත් නරකයි කියනවත් මට අයිතියක් නැත. හේතුව මා ගෙන දෙයක් නැත. මා ගෙනියන දෙයක් නැත. මේ ලෝකයේ තියෙන කිසිම දෙයකට හොඳයි කියනවත් නරකයි කියනවත් මට අයිතියක් නැත. මා ගෙන දෙයක් නැත, ගෙනියන දෙයක් නැත. මා කියලා මා මේ කතා කරන පංචස්කන්ධයත් ලෝකෙටම අයිති දෙයක්. ඒකවත් මගේ නෙමේ. අත්තාහියත්ත නොනත්ති පුතෝ පුත්තා පුතෝ දරන්න නේද? තවන්ට තමවන්නේ තැන ලෝකයේ දෙයක් තවන්ට කොහොමද කියන අවබෝධය ඇති වුණාම මේක දිය වෙන්න අතහරිනවා. දිය වෙන්නට අතහරිනවා, නිදහස් වෙන්නට අතහරිනවා, සුළඟේ ගසාගෙන යන්නට අතහරිනවා වාගේ ස්වභාවයට දානය කිරීමක් වාගේ දෙයක් කරනවා. විශ්සන්තර කෙනෙක් වෙනවා. විශ්සන්තර කෙනෙක් වෙනවා කියන්නේ එයාට මොනවද අතහරින්න බැරි. විශ්සන්තර කෙනෙකුට මොනවද අතහරින්න බැරි. පෙන්වන්නේ ඒක නේද? ඒක අපි මේ වැරදි විදිහට ඒක සම්මුතියෙන් අරගෙන ඉවරලා හිතන්න එපා. මේ ආධ්‍යාත්මික ස්වභාවයක් පෙන්වුවේ ඒ විදිහට සම්මුතියෙන් කරන්න යන්නේ නෑ. එහෙම කරන්න ගියොත් එහෙම අඥානය. එහෙම වුණොත් එහෙම වරදක් බවට පත් වෙනවා. ආධ්‍යාත්මිකව මට අතහරින්න බැරි දෙයක් නෑ. මට රාජ්‍ය අතහරින්න පුළුවන්, දරුවෝ අතහරින්න පුළුවන්, බිරිඳ අතහරින්න පුළුවන් නේද? මට මාව අතහරින්න, මගේ ඉන්ද්‍රියන් අතහරින්න පුළුවන්. පෙන්නුවා ලෝකෙට අතහරින්න බැරි දෙයක් නෑ කියලා. ඒ සම්මුතියෙන් කරන්න යන්න එපා. ඒ ආධ්‍යාත්මික අතහැරීමම බුදුදහම පෙන්නුවේ ඒක සම්මුතියෙන් කරන්න ගිහිල්ලා ගොඩාක් අය වැඩ වරද්දගෙන තියෙනවා. උන් හිටි තැන තියලා තියෙනවා. සම්මුතියෙන් කරන්න කියොත් එහෙම සම්මුතිය හොඳින් ආරක්ෂා කරගන්න ඕන. තමන්ට පිටිට ආරක්ෂාවට තමන්ට සම්මුතියට අවශ්‍ය කරන දේවල් සම්මුතියෙම තියෙන්න ඕන. ඒක තමන්ගේ වගකීම, හැම කෙනෙක්ගේම යුතුයකම. එන විශ්සන්තර කෙනෙක් හැටියට සම්පූර්ණයෙන් අතහරිනවා. දඹලන හේතු දක්වන්නේ නැතුව අතහරිනවා. ස්වභාව ධර්මයට අයිති නිසා ඒව ස්වභාව ධර්මයට දෙනවා. ආයි හේතු දක්වන්න ඕනේ නැහැ. ওই හේතු දක්වන්නේ මගේ කියලා අතහරිනකොට. තේරුණා නේද? දැන් මේක මගේ කියලා අතහරිනකොට ඔන්න හේතු දක්වලා අතහරින්නේ. දැන් අපි හිතමුකෝ අපි එහා ගෙදරින් ගෙනාව කුල්ල. පොළන කුල්ල ගෙනාව කියලා හිතන්නේ. එයා එන කුල්ල இல்ல එයාට. එතකොට අපිට හේතු දක්වලා අතහරින්න බෑ. එයාගේ කුල්ල නිසා එයාට දෙන්න සිද්ධ වෙනවා. අපි එයා ගෙදරින් ගෙනාව තනකොළ කපන මැසිම. ඒකෝර එයා ගෙදර එක්කෙනා ඉල්ලන් යන්නේ නෝ තනකොළ කපන මැසිම. දැන් හේතු දක්වලා අතහරින්න පුළුවන්ද? දැන් හේතු දක්වලා අතහරින්න බෑ. අයිතිකාරයා එනෝ දැන් අයිතිකාරයට දෙන්න ඕන. මේ තනකොළ මැසිම කැඩිලා මේක මලකඩ කාලා මේක වැඩිපුර තියෙන එකක් මට ඒ නිසාමම දෙනවා කියන හේතුවක් දක්වන්න බෑ. අයිතිකාරයනෝ මම අයිතිකාරයට දෙනවා. ආන්න අපි මේ ලෝකේ අපි අඳුන ගන්නවා හොන්න අයිතිකාරයනෝ අයිතිකාරයට දෙනවා. එහෙමනම් මේ ලෝකේ අපි අතහැරීමක් කියලා දෙයක් නෙමෙයි අපි කරන්න තියෙන අයිතිකාරයන්ට අයිතිය ලබා දීම. හොන්න හේතු නොදක්වා අතහැරීම කියන්නේ ඕකට. එහෙනම් මගේ දෙයක් නන්නේ හේතු දක්වලා අත්හරින්න පුළුවන්. නමුත් අයිතිකාරයාවහම ඒ දේ අයිතිකාරයට දෙනකොට ඒකට හේතුවක් දක්වන්න පුළුවන්කම නෑ ඒ අයිතිකාරයා. ඈ දැන් ඔන්න ශරීරයේ අයිතිකාරය වෙනෝ. ඉතින් ශරීරයේ මේ මහ පොළොව අයිති කරගන්න එන හදන ඉතින් මහ පොළොවට අයිති වෙන දෙනවා. ඊළඟට මේ පංච උපාදානස්කන්ධයෙන් ඔළුවේ මනසේ පුරෝගෙන ඉන්න දේවල් මේ ලෝකෙට අයිති දේවල් අපි වාචික වශයෙන්, සංකල්ප වශයෙන්, දෘෂ්ටි වශයෙන් පුරෝගෙන ඉන්නෝ. ඉතින් අපිට තියෙන පිස්සුවට ස්වභාව ධර්මයේ ලෝකෙ මොනව කරන්නද? එහෙමනම් හේතු නොදක්වා අතහැරීම කියන්නේ අයිතිකාරය එනකොට අයිතිකාරයට ඒ බාණ්ඩේ දීම හා සමානයි. හේතු දක්වා අතහැරීම කියලා කියන්නේ ඒක මම මගේ ආත්මය කරගෙන නරක නිසා, ඒව නැත්තම් කැඩුන නිසා, බිඳුණු නිසා, නරක් වෙච්ච නිසා කියලා අත්හරිනවයි කියන එක. හේතු දක්වන්න අපිට අයිතියක් නැහැ. හේතු දක්වන්න මේක අපේ ගැඹුරු ඥානයේ බවට පත් වෙන්න ඕන. නේද? යදහා පඤ්ඤාය පස්සති කියන්නේ ඒකයි. අන්න ඒක තමයි 100ට 100ක් සියල්ලම ස්වභාව ධර්මයට ඉඩ දීම කියලා කියන්නේ. ස්වභාව ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ ඕක වැරදි විදියට ගියොත් එහෙම දවසර 100 සැරයක් මිනිස්සු ස්වභාව ධර්මයේ ශ්‍රේෂ්ඨයි කියලා කෑ ගහන්න පටන් ගන්නවා. ඒ සමහර ආගම් වල කරන්නේ ඒකනේ. නේද? උදේහවස කෑ ගහනවා මේ ස්වභාව ධර්මයේ ශ්‍රේෂ්ඨයි, දෙවියන් ශ්‍රේෂ්ඨයි කියලා කෑ ගහනවා. මේ සත්‍ය වුණත් අවිද්‍යාත්මකව එක ගත්ත ගමන් ඒක මහා අවිද්‍යාවක් බවට පරිවර්තනය වෙනවා. නේද? එකම පිහිය වෛද්‍යවරයා ගත්තාම ලෙඩෙක් සනීප කරනෝ ගෙඩියක් කපලා ශල්‍ය කර්මයක් කරලා අයින් කරලා. ඒ පිහියම අවිද්‍යාවන්ත තව කෙනෙක් ගත්තහම මිනිස්සුම නැසනවා. දැන් තේරෙනවද? එකම පිහියනේ, එකම බේත් තලේ. එකම බ්ලඩ් එක කරන වැඩේ. ඒ වගේ තමයි ධර්මයේ ඥානවන්තයාගේ අතට ගත්තාම ඒක ඥානවන්තයායි තා ප්‍රබුද්ධ දර්ශනයක් එකකින් ඇති කරගන්නව. අඥානයට ගත්තාම ඒක අඥානය මහා මෝඩ සංකල්පයකට යනවා. නේද? ඒක තාම වැරදි දෙයක් තියෙන්නේ. දවසක් මිනිස්සෙක් මොකද්ද ඇටමාලයක් දාගෙන හිටියා. මම අහුව මොකද්ද මේ ඇටේ කියලා. දැන්සිකව මේක ඉන්දියාවෙන් තියෙන දෙයක්. මේක ඇහි තුනක් තියෙනවා. ඒ තුනක් 14ක්ද තියෙනවා. ඒ නිසා මේ ඇට ගෙඩිය දාගෙන ඉන්න කෙනා මොන පාප කරලා තිබුණත් අපාය යන්නේ නැහැ කිව්වා. මේ ඇටමාලේ දාගෙන ඉන්න කෙනා මොන පාප කළත් යන්නේ නැහැ. ඔය තමර අය දාගෙන ඉන්න ලොකුවගේ මේ කරුක ගෙඩිය වගේ ඇට වගේ කරේ. ආන්නේ වගේ ඇටමාලයක්. ද මංකෝ දැන් බලන් තමුන්නාසෙට ඇටේකට පුළුවන් ද තමුන්නාසෙ දිව්‍ය ලෝකේ යන්න. එයා මේ ලෝකේ කාටත් කියන්නේ නැහැ අර ඇටයක් අරගෙන කඩේ දාගන්න කියන එක. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. වැරදි මතය. ඊළඟට සමහර අය ඉතාලෙන් ඉන්නෝ මේ කෑ ගැහුවාම යද්දාම අපිව මලාම දිව්‍ය ලෝකෙට ගනින් කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ නේ. තමන්ගේ මනස දිව්‍යමය ගුණයකින් නැත්තම්, ශ්‍රේෂ්ඨ ගුණයකින් නැත්තම්, ඈ සැහැල්ලුවෙන් මනස නැත්තම්, සතුටෙන් මනස නැත්තම් පිච්චි පිච්චි නම් ඉන්නේ. යා පිච්චි පිච්චි ඉන්න දිහාවකට යන්නේ. ප්‍රමෝදයෙන් සතුටෙන් නම් ඉන්නේ. යා ප්‍රමෝදයෙන් සතුටෙන් ඉන්න දිහාවකට යන්නේ. ඒ නිසා අවිද්‍යාව කියන එකකින් දුරු කරගන්නම ඕන. විද්‍යාව පහළ කරගන්න ඕන. ආලෝකය පහළ කරගන්න ඕන. ඥානය පහළ කරගන්න ඕන. ඒකයි බුදුහාමුදුරනේ ධම්මසප්තවතුන් සූත්‍රයේනේ චක්කුන් උදපාදි මට ඔන්න ඇහැ පහල වුණා. ඔබට ඇහැ පහල වෙලාද තියෙන්නේ? මේ ධර්මයෙන් කරන්නේ ඇහැ පහල කර ගැනීම. මේ තථාගතයන්න් වහන්සේ සරණ යන අපිටත් මේ ඇහැ පහල වෙනවා. ඒ ඇහැ පහල වුණ නැත්නම් මොකද මේ ඇහැ කියන්නේ? සම්මා දිට්ඨිය. ඒ ඇහැ පහල වුණ නැත්නම් වැඩක් නැහැ. මොකද මේ ඇහැ? එහෙනම් සිද්ධාර්ථ කුමාරයාට ඇස් තිබිලා නැහැ. සිද්ධාර්ථ කුමාරයා අන්ධයි. තේනනේ බෝවැඩ මුලදී තමයි ඇස් දෙක පහළ වුනේ. මට ඇහැ පහළ වුණා කියලා සතුටක් ඇති වෙනවා. ඇහැ පහළ වෙනකොට මොකද වෙන්නේ? ආලෝකය නෑ. ඇහැ පහළ වෙනකොට ආලෝකය තියෙනවනේ නේ. ඒ ආලෝකමත් පැහැදිලිව පේනවයි කියන එකනේ. ආලෝකය පහළ වෙනවා. ඊළඟට ඒ ඔස්සේ ඥානය පහළ වෙනවා. විද්‍යාව ඊළඟට සත්‍ය පේන්න පටන් ගන්නවා. ආයි තින් කිසි සැකයක් නැහැ. මොකද මේවා අපි හිතාගෙන හිටියේ බුදුහාමුදුරන් විතරයි අපිට නැහැ කියලා නේද? අපිටත් ඒවා වෙන්න ඕනේ. එහෙම නැත්නම් බුදුහාමුදුරෝ අමුතු කෙනෙක් නෙවෙයි. බුදුහාමුදුරෝ ඉන්ද්‍රියම් පහක මිනිස්සෙක්. මව කුසකින් ඉපදුණු මිනිස්සෙක් නේ. ආයි තින් මිනිස්සෙකුට තියෙන දේවල් අපිට වෙනස් වෙන්න දේවල් නෑ. ඕන එකක්. අර ශ්‍රේෂ්ඨත්වයේ තියෙන බුදුරජාන් වහන්සේ විසින්ම සම්බුත් ඥාණයෙන් ඒක අසිරිමත් විදියට විශිෂ්ට අන්දමින් පළමුවෙන් සොයා ගැනීම. ඒක තමයි මහා පුදුම මේ ප්‍රතිහාරය. මිනිස්සුන්ට හිතා ගන්න බැරි ප්‍රදේශයකදී විචරය මනුස්සයෙක් අවබෝධ කරගත්තා. ඉතින් සමහර අය මේක අහගෙන ඉද්දි අපි මේ කොහොම හරි මේ දඟලනවා මේගොල්ලන්ට මේක අවබෝධ කරලා දෙන්න. නමුත් සමහර අය ඉන්න මේ අලුතෙන්ම එකපාරට ඉතින් කඩාගෙන වදින වැස්සට වගේ භාවනා වැඩසටහන් වලට එන මිනිස්සු මේක දිහා හොම වපරැහෙන් බලනවා. හාමුදුරුව මේක මේ මෝහනයක් කිරීමක්ද? එහෙම නැත්නම් මුලාවක් කිරීමක්ද? මේ ඇතු කියලා. ඊට පස්සේ අර අපි කරගෙන යන එකත් අපිට පා වෙනවා. මේ මොනවා විදියකින් තටිපිටි ගහලා මේක මේගොල්ලන්ට මේක කියලා දෙන්න මේ උත්සාහ කරන්නේ. වෙන තැන්වල අවුරුදු ගණන් තපිනවා කිසි කෙනෙකුට කිසිම ප්‍රතිඵලයක් නැහැ. ඔය අහන් ඉන්නවා විතරයි. වචන විතරයි අවසානයේ ඉතුරු වෙන්නේ. ඉතින් මේ ඉන්න අයට කොහොම හරි අර ප්‍රතිලාභයක් අරන් දෙන්න කටයුතු කරනකොට අර ඉන්න කොහෙන් හරි බස් එකක් ඇවිල්ලා ඕක දිහා බලාගෙන ඉන්නවා මේ සෞතු විදියට. එහෙම බලාගෙන හිටියාම අර කරන ටිකක් නැහැ. ඊට පස්සේ උඩින් පල්ලේ මොනවා හරි කියලා දාලා අපිත් සද්ද නැතුව ඉන්නවා. අපිට මේක උමනාවක් නැහැ කාටවත් කියලා දෙන්න. විශේෂයෙන් මේ ධර්මය මිතුරන්ට පමණයි. සතුරන්ට නෝ. සතුරන්ට කියලා දෙන්නේ නැහැ. දැන් මේ ධර්ම පිළිගන්න නැති කෙනෙකුට මම මොකද කියන්නේ? පිළිගන්නම එපා. ඇයි? ඒක ඌ අපාය යන වෙන ක්‍රමයක් නැහැ නේ. මට ඒකම තමයි තියෙන එකම ක්‍රමය. ඔබ මේක පිළිගන්නම එපා. මේක පිළිබඳින්නම එපා. ධර්මයට ගරහන කෙනෙකුට තියෙන හොඳම දඬුවම තමයි ධර්මයේ කියා දෙන්න එක. මොකද තෝ පල අපාය කියලා තරින්න ඕන. මොකද කියුවා? අපාය යවනවා විතර තවත් දඬුවමක් තියෙනවා. බුදුහාමුදුරුත් ඒකනේ කිව්වේ. බුදුහාමුදුරු තමයි නියම දඬුවම දුන්න දේවදත්තට. තෝ පල අපාය. ගිහින් ඉවරලා වරකෝ. නොහැදිච්ච කමට නම් තවන්ට මේ නොහික්මෙන්න තියෙන ගතිය නම් කරන්න දෙයක් නැහැ. අතහරිනවා යන්න දිහා කියන්නේ නේද? ඒ නිසා මේක අතිශයින්ම ශ්‍රද්ධාවන්තයන්ට පමණයි. ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් තියෙනකොට අනිවාර්යයෙන්ම ඒ නිවැරදි ධර්මයේ කියවන ගුරුවරයා කෙරෙහි ශ්‍රද්ධාව අනිවාර්යයෙන්ම නිතැතිව ඇති වෙනවා. එහෙම නැත්නම් ඒක දහම් ගෞරවේ නැත්නම් ඒක පිහිටන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යෙන් ධර්මයේ තියෙන ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක් ගෞරවයක් තියන අයට පමණයි, සතුරන්ට නොව මිතුරන්ට පමණයි. ඔබත් ධර්මයේ දී යුත්තේ එච්චරයි. මිතුරන්ට පමණයි. ධර්මයේ සොයාගෙන යන දහම් සොඳ කෙනෙකුට පමණයි. ධර්මයේ සොයාගෙන මිනිස්සෙකුට පමණයි. ධර්මයේ පිපාසයෙන් ඉන්න කෙනෙකුට පමණයි. ධර්මයේ ගරහනවා නම් ඒ කෙනා ඥාති කෙනෙක් වුණත් සහෝදරයෙක් වුණත් සහෝදරියක් වුණත් ඒ අය වැඩක් වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒ යන දිහාවක යන්න දෙනවා. ඒ නිසා තමන්ගේ ධර්ම මාර්ගයේ යන පිරිසමයි තමන්ගේ ඥාතිත්වය නේද? විශ්වාසා පරමාඥාතිනි පරම්පරාවෙන් ආවට නෙමෙයි. විශ්වාසවන්තයත්වයේ සහ සද්ධාව ගුණේ තියෙන පිරිස තමයි තමන්ගේ ඥාති. එහෙම නැතුව පරම්පරාවෙන් ආවට ඥාති වෙන්නේ නැහැ. මොකද පරම්පරාවෙන් ඇවිල්ලා හිටියොත් හතුරු කොහොමද වැඩේ වෙන්නේ? එතකොට ඥාතිද? නෑනේ. පරම්පරාවේ ඕන තරම් ඉන්නෝනේ හතුරු. ඒ නිසා විශ්වාසා පරමාඥාති ධර්ම මාර්ගයේ යන තුරුණුවන් සරණයි යන අයයි තමන්ගේ ඥාති. මං සලකන්නේ එහෙමයි. එහෙම නැතුව මේ නෑදෑකමින් ආපු පිණිසු නෙමෙයි ඥාති. එහෙනම් ධර්ම මාර්ගයේ යන අයයි ඥාතිත්වය දෙන. ඒ නිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ දියණියක්ද, ඔබ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයෙක්ද කියන එක පිළිබඳව ඔබට සලකා බලන්න පුළුවන්. ඔබ ධර්ම අවබෝධය පහළ කර ගන්නවත් එක්කම ඔබ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ පුත්‍රේ දියණියක් බවට පත් වෙනවාමයි. බුදුහාමුදුරුව බුදු පුතුන් කියලා මතක් කළේ මේ පරම්පරාවෙන් ආපු අය රාහුල කුමාරයාට එහෙම නෙමෙයි. අර දාරු චීවරටත් කිව්වේ මේ මාගේ පුතුණුවන්. ඈ හිසමතින් කර්මතින් තබා ගන්න රැගෙන එන්න කිව්වා. එයා මගේ පුණ වෙන දුන්නේ නැහැ. මොකද හේතුව එයා ධර්ම අවබෝධය කරගෙන පින්නම් පෑවා කියලා බුදුහාමුදුරු දැක්ක නිසා. දන්නවනේ නේ දාරු චීවරට මනපදේ කියලා රහත් වුණා. රහත් වෙලා ආයෙ පින්න පාති වැඩලා එනකොට මොකද වුනේ? හරකෙක් කනලා පිරුණම් පාල තිබ්බා. ඒ ඉන්දියාවේ හරියට ඒක සිද්ධ වෙන ගොඩක් හරක් ඉන්නවනේ නේ. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වුණා. ඒ වගේ බුද්ධ පුත්‍රයෙක් වෙන්න ඔබට හැකියාව තියෙනවා. දහම ඊටාම සරලයි ඒක. තේරුම් ගන්න වැඩි අපහසුාවක් නැහැ. අනිත් භාවනාවල් වල කරනවා තරම් විශාල කැපවීමක් කරන්නෙත් නැතුව බොහොම පරික්ෂාවෙන් බොහොම සංයමයෙන් නුවණ විහිදුවීම තුලින් ඒක අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ධර්මයේ පිළිබඳව ආධ්‍යාත්මික කැපවීමක් තියෙන්න ඕන. ආධ්‍යාත්මික අතහැරීමක් කරන්න හැකියාව තියෙන්න ඕන. යමක් අල්ලගෙන ගැලවෙන්න කොච්චර හැදුවත් බැහැනේ. අර රිලා උගුල තමයි හැමදෙස්සෙම අපිට කියන්න තියෙන්නේ. මොකද රිලා උගුල එයා එක පැත්තකින් අල්ලගෙන තව පැත්තකින් ගැලවෙන්නත් හදනවා. ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට අර වයිබ්‍රේට් එක තමයි ඇති වෙන්නේ. චලනය. ඒක චලනය ඇති වෙනව කොච්චර හරි මහන්සි වෙනව මහන්සි වුණාට ගැලවෙන්නේ නැහැ. ඉතින් අර ඒ චලනයත් එක්ක යතහරිනව නම් ඒ දේ වේගයත් එක්ක එයාට ගැලවෙන්න පුළුවන්. ශිලා උගුලේ තමයි ගොඩක් දෙනෙක් ඉන්නේ. අතහරින්නත් ඕන. කොට්ට බැඳුරු හට්ටි වලන් කොහොමත් අරගෙන යන්නත් ඕන. එහෙම කරන්න බෑ. අතහරිනව නම් අතහරින්න සම්පූර්ණයෙන්ම. අතහැරියොත් ඔබ නිදහස්. අරගෙන නිවන් දකින්න බෑ. සිහියේ තියාගෙන නිවන් දකින්න බෑ. මහත්යව නෝනෝ දරුවෝ ධනය දීපල ඒවා ඔළුවේ තියාගෙන නිවන් දකින්න බෑ. ඒ ඔක්කොම බිමින් තැබීම තමයි නිවන් දකීම කියලා කියන්නේ. නිමන අද්දකිනවා. නිවීමේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරනවා. බර බිමින් තියෙන තැන නිවන ඔබට ලැබෙනවා. එහෙම නැතුව නිවන කියලා එකක් හෙව්වට කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. ඔය සමහර අය මේ ධර්මයේ කියලා එකක් හොයනවා. හොයාගෙන හොයාගෙන යනවා. නිවන කියලා එකක් හොයන. එහෙම එකක් ලෝකෙ කොහක්ක හොයාගන්න බෑ. ඒක අර සැහැල්ලුව ලෝකෙ හොයනවා වගේ වෙන්නේ. දැන් මම මේක අතේ තියාගෙන සැහැල්ලුව ලෝකෙ වටේ හොයනවා. හම් වෙනවද? මේ දේ මම අත්හරින්නේ නැහැ ඔන්න. අතේ තියාගෙන ඉන්න මේ රිමෝට් එක. මේක අතේ තියාගෙන ඉන්නවා. මේක අතේ තියාගෙන ඉන්න ගමන් මං අහනවා සැහැල්ලුව කොහෙද තියෙන්නේ කියලා. සැහැල්ලුව තියෙන්නේ මෙතනමයි. මොකද්ද? දරාගත් බර බිමින් තබන තැන. සැහැල්ලුව තියෙන්නේ කොහෙද? දරාගත් බර බිමින් තබන තැන. එහෙම නැතුව ධර්මය කියලා වෙන දෙයක් නෑ. මේක අතේ තියාගෙන ධර්මය කොච්චර හෙව්වත් අර දරාගත් බර බිමින් තබපු තැන ලැබුණු නිවන හොයාගන්න බෑ. ඒ නිසා ඔබේ බර හංගගෙන ඒ බරත් කරේ තබාගෙන නිවනත් ඒ මල්ලට එකතු කරගන්න බෑ. උපාදානස්කන්ධයෙන් දුරවීමයි නිවන. උපාදානස්කන්ධයෙන් බැහැරවීමයි නිවන කියලා තේරුම් ගන්න ඕනේ. ඇඳෙලිනේ පාදාන ස්කන්ධයෙන් දුරු තැන නිදහස් වූ තැනයි නිවන කියලා තේරුම් ගන්න ඕන. දහම කියන එක නුවණින් තේරුම් ගත්තහම ඒක ලේසි පවතින. දැන් අපි යනවා වෙනත් ගම්මානයක ගමකට, එහෙම නැත්නම් පලාතකට, එහෙම නැත්නම් රටකට. ඒ රටේ නගරයේ අපි ඇවිදගෙන යනවා. අපි දකිනවා නොයෙකුත් දේවල්. ගොඩනැගිලි තියෙනවා, පාරවල්, විවිධ දේවල් අපි දකිනවා. හොඳයි, මොහොතක් ඔබ හිතන්නේ කිසිවක් ඔබ මම මගේ කියන ස්වභාවයෙන් කල්පනා කරන්නේ නැතුව ඒ මතින් ඇවිදගෙන යනවා පමණක් නොවේ. අපි ගුවන් තොටුපළකට හරි ගියාම විශාල සංවර්ධිත ගුවන් තොටුපළක් තියෙනවා. ආ වටින දේවල් තියෙනවා. ඒ වටින දේවල් තිබුණත් නොවටිනා දේවල් තිබුණත් ඔබ මොකද කරන්නේ? කිසි ගැටලුවක් නැතුව ඒ මොහොතේ ඒවා භාවිත කරමින් නොහෙලීමෙන් එනවා. ඒවා ගණන් හදන්න ගියොත් එහෙම විශාල වටින දේවල් තියෙන්නේ නේද? ඒ තුලින් ඇවිදගෙන යනවා. ඒව කිසිම ප්‍රශ්නයක් වුණාද ඔබට? ඒවට එහෙම අපි පිටත් ගමකට පළාතකට නගරයකට යන මේ නගරෙත් ඒ වගේ දේවල් තියෙනවා. අපි මේ නගරෙ මැද්දෙන් ඇවිදගෙන යනවා. ලාක් වටින දේවල් තියෙනවා. නමුත් අපි ඒව ගණන් හදන්න යන්නේව ඇලෙන ගැටෙන්න යන්නේව නෑ. ආන් ඒ වගේ ඔබ මේ ආත්මය කියලා හදාගත්ත නගරය තුල අර පිට නගරයකට ගියා වගේ පිට ගුවන්තුළු පොටකට ගියා වගේ ඇවිද යන්න. ඒ වාහේ ගණන් කිරීම ඇති කරගන්නේ වටිනාකම් හදන්නේ නැතුව. ඒ ඔබ මේක මගේ මම කියන ආත්මය කියලා හදාගත්තට පස්සේ අර පිට නගරයක වගේ පිට ඒ ගුවන් තොටුපළක වගේ පිට රටක වීදියක අර ඇවිදගෙන යනවා වගේ ඔබ ඇවිදගෙන යන්නේ නැහැ. ඔබ මේක මම මගේ ආත්මය කරගත්ත නිසා මොකද ඔබ කරන්නේ? ඔබ ඒවා ගණනය කරනවා, මිමි හදා ගන්නවා. ඒ මිමි හදා ගන්න තැන සුඛ දුක්ඛ උපේක්ෂා හට ගන්නවා. තණ්හා හට ගන්නවා. ඒ නිසා මේක නගරයක් වෙන්නේ කියලා නේද? නගරයක උපමාවක් කරනවනේ නේ නගරූපං කියලා. ඒ වගේ උපමාවක් කරන්නේ මේක නගරය වගේ. නගරය ඔබ ඇවිදගෙන යන්න බාහිර පිට ගමක නගරයක් වාගේ කල්පනා කරගෙන ඔබ ඇවිදගෙන යන්න. දුක මතනම් ලෝකේ සම්පූර්ණයෙන් පිහිටලා තියෙන්නේ. දුක නම් හැමතැනම ලෝකේ තියෙන. එහෙමනම් ලෝකේ ගන්න දෙයක්ම නැහැනේ. ඇලුනත් දුක, ගැටුනත් දුක. සංඥා වශයෙන් ගන්නවා, වේදනා වශයෙන් ගන්නවා, සංකාර වශයෙන් ගන්නවා, විඥාන වශයෙන් ගන්නවා, නාම රූප වශයෙන් ගන්නවා, සලආයතන වශයෙන් ගන්නවා. කිසි දෙයක් ඉතුරු නෑ. ඉතුරු නැතුව අත්හරින්න ශේෂ විරාග නිරෝධයි. ශේෂයක්වත් අල්ලගන්නේ කියලා මොකක්වත් පෙන්වලා බුදුහාමුදුරු නෑ. අතහැරින්නමයි තියෙන්නේ. ඉතින් කෙටිම සිද්ධාන්තය තමයි අතහැරීම. හැබැයි ඉතින් අතහැරීම කියන එක කරන ක්‍රමයක් තියෙනවා. අර කිව්වා වගේ හේතුන දක්වා අතහැරීමේ ක්‍රමය තමයි ධර්මයේ අතහැරීම. හේතු දක්වා අතහරින්න ගියොත් එහෙම එයා තුළ මොකද වෙන්නේ? ගැටීමේ සංඥාව, අර හේතුවේ ගැටීමේ සංඥාව ඉතුරු වෙලා මොකද වෙන්නේ? එයා එතන ගැටුණු සංඥාවෙන් රැඳෙනවා. ගැටුණු සංඥාවෙන් රැඳෙනවා. ඒ ගැඹුරු ආධ්‍යාත්මික නිදහස ඊට පස්සේ තින් බාහිර මනසට ආවට පස්සේ බාහිර මනසේ තින් මිනිසුන්ව කන්න කැමති දේ තියෙනවා, අකමැති දේ තියෙනවා. ඒකේ බාහිර පැවැත්මේ යාගේ ලක්ෂණය. එතන වෙනස් කරන්න ඕනේ නැහැ. මම ඕන එකක් කන්ට ඕන එකක් එහෙම එකක් නැහැ. ඒක සම්මුති විහරේ සම්මුති පැවැත්මේ අදාළ විදිහට යාට වාසය කිරීමේ හැකියාව පවතින. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි දැකලා තියෙන සුලි සුලන් ටොනේඩෝ. ඔබේ ප්‍රශ්න කියන්නේ ඔබේ ආධ්‍යාත්මය තුල හට ගන්න ටොනේඩෝ එකක් වගේ දෙයක්. ටොනේඩෝ එකක් කියන්නේ සාමාන්‍යයෙන් ගෙවල් නේද? වගාවල් ඔය ඔක්කොම ගහකොළ ඔක්කොම විනාශ කරගෙන අඹරගෙන යන එකද තමයි කියන්නේ ටොනේඩෝවක්. එහෙම නැත්නම් සුලි සුලඟක් කියලා කියන්නේ. එහෙම දෙයක් ආවහම අපි මොකද කරන්නේ? ටොනේඩෝවක් එනෝ දැක්කහම ඒ එන දෙසට ඒ ටොනේඩෝ දෙසට යනවද එහෙම නැත්නම් ප්‍රතිවිරුද්ධ දිශාවකට ඈත් වෙන බලනවද තියෙන ඇඳිවත පිටින් හරි ප්‍රතිවිරුද්ධ දිශාවකට දුවනවා ඈත් වෙනවා රතේකින් හෝ දෙපයින් හරි දුවනවා මොකද හේතුව ඒකට අහු වුණොත් තමන් පීඩාවට පත් වෙන නිසා එහෙම නැත් ඔබේ අධ්‍යාත්මය තුලත් ඒ වගේ ටොනේඩෝවක් හටගත්තාම ඔබ ඒ ටොනේඩෝව මැදට පණින එක නෙමෙයි වැදගත්තේ. ඒකෙන් ඈත් වෙන එක. ඊට පස්සේ ඒකෙන් වෙන හානිය සිද්ධ වෙලා තමන්ගේ ජීවිතේ බේරෙනවනේ. එතකොට ප්‍රශ්න ඇති වුණාම ප්‍රශ්න මැදට පණින එක නෙමෙයි තියෙන්නේ ප්‍රශ්නෝනේ ඈත් වෙන එක. ටොනේඩෝවෙන් ඈතට දුවනා වගේ ඈතට දුවන්න ඕන. ඊට පස්සේ ඒක ස්වභාවයෙන් ඒක වළක්වන්න බෑ ඒක ගහගෙන යන දිහාව කර ගහගෙන යන තවම බේරෙන්නේ හැබැයි ඒක මැදට පනල ඒක පාලනය කරන්න ගිය ඔබවත් අහු වෙලා ටොනෙලෝවත් ඒ විදිහටම කරගිලා යනවා යන්න ඒ නිසා ප්‍රශ්න ඇති වුණාම ප්‍රශ්න ස්පර්ශ කරන්න නෙමෙයි තියෙන ප්‍රශ්න දෙන අතහරින්න දුක ඇති වුණාම දුක විඳින්න ඒක ස්පර්ශ කරන්න නෙමෙයි තියෙන දුක අත්හරින්න යමක් දුක නම් අත්හරිනවා එච්චර තමන් අත තියාගෙන ඉන්න තැනින් තමන්ට විදුලි සැර වැදුනොත් තමන් මොකද කරන්නේ අත ගත්තා එතන තමන් අත කකුල තියාගෙන ඉන්න තැනින් තමන්ට මදුරු කොයිල් එකක් හරි පැහැගිලා පිච්චුනොත් එහෙම මොකද කරන්නේ සංගාල වේගයෙන්ම කකුල පැත්තකට ගත්තා ඒකයි පුරුදු කරලා තියෙන්නේ එහෙමනම් අපි යමක් දැවෙනවා නම් ඒ දැවෙන තැනදී අපිට කියලා දෙන්නේ මොකද්ද අත්මි දෙන්න කියන එක එනනේ තමන්ගේ ආධ්‍යාත්මික යම් තැනක යම් ගැටලුවක් දැවෙනවා නම් මොකද ඔබට කරන්න තියෙන්නේ මම ඒක අල්ලගෙන ඇඉන්නේ ඒ නිසා මට මේ වේදනාව දැනෙන්නේ වහාම මං එතනින් නිදහස් වෙන්න ඕනේ මේ චින්තනයෙන් මේ දර්ශනයෙන් මේ සංකල්පයෙන් මේ වචනයෙන් මං නිදහස් වෙන්න ඕනේ නිදහස් වෙච්ච ගමන්ම තවන්ට දැන් සානේ දැන් පාප මිත්‍ර සේවනයන් නිසා ඇතිවන පීඩනයක් තියෙනවා නම් පාප මිත්‍රයාගේ නිදහස් වෙච්ච ගමන්ම ඒක ඉවර වෙනවා. නේද? දැන් ගෙදරට හරිය ඇවිල්ලා මම කිසි කෙනෙක් සම්ප්‍රප්පලාප විසුනා වාචා පරුසා වාචා කතා බහ කරමින් කාලය ගත වෙනවා නම් තමන්ට ඒක පීඩාවක් වශයෙන් දැනෙන එක සාධාරණයි. ධර්ම මාර්ගයේ යනගෙන උඩ එයාට ඒක පීඩාවක් වශයෙන් දැනෙන එයා තේරුම් ගන්නවා දැන් මේ පීඩාව වලකින්නට හැකියාව තියෙන්නේ මේ එයා ඉදදිම පීඩාව නැති කරගන්න බෑ එයා ගෙදරින් පිටමං කරනවා කොහොමද කියන්නේ දැන් මම මේ හදිසි ගමනක් යන්න ලෑස්ති වෙමින් හිටියේ අපි පස්සේ දවසක හමු වෙමු නේද එතකොට ආත්ම ආරක්ෂාව සඳහා ඕනම වෙලාවක ඕනම වචනයක් සහ බොරුවක් කීමේ අයිති ධර්මයේ තියෙනවා. අනුන්ට විපතක් කිරීම සඳහා නෙමෙයි නේද? තමන්ගේ ආත්ම ආරක්ෂාව සඳහා කතා කිරීමේ නිදහස තියෙනවා. දැන් භාවනාවට එන ගමන් ඉස්සරහට හම්බ වෙන හොරෙක්. කොයිද යන්නේ නෝන මහත්තයා? කියන්න දාද මහත්තයත් නැහැ බබාලත් නැහැ ළමයි තුත් ගෙදර නැහැ අද ගෙදර වහලා මම භාවනාවට යන්නේ හවස දෙකට තුනට තමයි එන්නේ කියලා හොරාට කියලා යන්නත් දේවානන්දේට කියන්නේ මම මේ කඩේට යනවා සීනි කිලෝ එකක් ගේන්න කියන්නේ ඒ නිසා ඒක සම්පූර්ණයෙන් ධර්මයේ අයිතිය තියෙන ආත්ම ආරක්ෂාව සඳහා ඕනෑම විනය නීතියක් වුණත් කඩල වැඩ කිරීමේ අයිතිය තියෙනවා ඒක නීතියෙත් තියෙනවා ධර්මයේ තියෙන අනිවාර්යයෙන් තමගේ ආත්ම ආරක්ෂාව නිසා කටයුතු කරන්න පුළුවන්. එහෙම දෙයක් තියෙන. ඒක පාපයක් නෑ. ඒක ඔබ වරදවා ගත්තොත් එහෙම හැමදේම ආත්ම ආරක්ෂාවට කියලා පස්සේ වැඩ ගන්න පුළුවන්. ඒකද කියන්න බෑනේ පැපිය කියන්නේ ඒකනේ. මේක සර්පයාගේ වලිගේ අර්පය අල්ලනවා වගේ වැඩක් කිව්වා. ධර්මයේ හරියට තේරුම් ගන්න එක සර්පයා ඒකෙන් තමන්ට හානියක් සිද්ධ වෙන වැරදි තැනින් ඇල්ලුවොත් හරි තැනින් ඇල්ලුවොත් තමන්ට හානිය නෑ ඒ නිසා ධර්මය තමන්ගේ යහපත වෙනුවෙන් භාවිතා කරන්නත් පුළුවන් අයහපත වෙනුවෙන් භාවිතා වෙන්නත් පුළුවන් ඒ නිසා යහපත වෙනුවෙන් භාවිතා කරන් තමන් ඥානවන්ත වෙන්න ඕන. ඒකට ධර්ම මාර්ගයේ අවසානයේ මොකද්ද ප්‍රතිඵලය? නිර්වාණය, සැනසීම, සහනය, සුන්දරත්වය, ලස්සන, එහෙම නැත්නම් හැපිනස් කියන මෙන්න මේ අවස්ථාව තමයි අපිට අවසාන ප්‍රතිඵලය හැටියට ලැබෙන්නේ. ඒක තමයි අපේ ධර්ම මාර්ගයේ තියෙන කෙළවර. ඉතින් බුද්ධ ආගමේ හැටියට හාමුදුරනේ හොඳ නෑනේ එහෙම මේ සන්තෝෂයෙන් ඉන්න. අපිට කියලා තියෙන නිකන් අර හාමුදුරුවරු වගේ සෑත් මුද්දාගෙන බුලත් ටිකක් කාගෙන කෙළ ගහගෙන ඉන්න කියලා. ඒක හාමුදුරු කෙනෙක් ඉරිච්ච සිවුරක් සහ කිලුටු වෙච්ච ඇඳුමක් ඇඳලා හිටියා. මං ඇහුවා ඇයි හාමුදුරු මෙහෙම කිලිටි වෙච්ච මෙහෙම මේ ඉරිච්ච මිනිස්සු අපි ආශාවල් දුරු කරලයි කියලා හිතන්නේ, අපි ගොඩක් සිල්වන්තයි කියලා හිතන්නේ මේ වගේ කතිකබල් සිවුරක් ඇඳගෙන ඉන්නකොටලු කියලා උන්වහන්සේ කිව්වා මට. ඕගොල්ලොත් එහෙම නෙමේද? හොඳට පිළිවෙලට ලස්සනට හිටවත් හිතන්නේ හාමුදුරු අනාසාවෙන් දුෂ්ණාවෙන් තණ්හාවෙන් අන්න ඉන්න කෙනෙක් කියලා හිතන්නේ. අර වගේ හම්පඩ ගැහිච්ච සිවුරක් ඇඳලා මාත් එහෙමක ඇඳලා හිටියදවත් නෑ. ඉතින් මේ වගේ හම්පඩ ගැහිලා සායංග හිටලා ගිහිල්ලා මේ සිවුරක් ඇඳගෙන ඉන්නකොට හිතන්නේ මේ හාමුදුරු නම් හරීම ෂෝ. මේ හාමුදුරු කිසිම දෙයක් එහෙම ආසාවක් එහෙම නැති කෙනෙක්, මේ ශෝභනයක් නැති කෙනෙක්. ඒකෝර මේ කොහෙද නිගන්ත දහම අරගෙන තියෙන්නේ? එහෙම හිතන්න එපා. ඉතින් හාමුදුරන් වහන්සේලා ඊළඟට එහෙම හිතන්න පුරුදු වෙනවා. ඒක තමයි ස්වභාවය. ලංකාවට වෙච්ච දේ එයිසා සතුටින් ජීවත් වීම, සැහැල්ලුවෙන් ජීවත් වීම, සානසීලව ජීවත් වීම, ප්‍රබෝධයෙන් ජීවත් වීම කියන එක දිහා හරහට බලන්නයි පුරුදු වෙලා ඉන්නේ. දැන් හවස 3ට 4ට වුණත් අපිට ගිලම්පස එකක් හරි ගමනක් යද්දි වළඳන්න උවමනා වුණොත් එහෙම ඒක හරි අමාරු වැඩක්. හොටෙල් එකකට හරි ඇතුළත් වුණොත් එහෙම තේ එකක් හරි බොන්න ඒක දිහා අපි අදෘශ්‍යමානව බලනවානේ. මිනිස්සු දිහා බලනවා. ඒ දෘෂ්ටිකර ස්වභාවය නිසා. නේද? හම්බුරු කේක් කෑල්ලක් කාලා වළඳන තේ එකක් බොන්නද? හම්බෙන්නේ ඒ කැලක් ඇවුත් එම ඇහින් කාලා ඉවරයි මාව වටේ ඉන්න කට්ටිය. ඉතින් ඒ නිසා එහෙම කරන්න බෑ. බොහොම මාර්ගෙන් අන්තන් තේකක් බිලා අනික පයින් නැහැ තියෙන්නේ වෙන දෙයක් නැහැ. කන්න දෙයක් තියෙනවා නම් හොරෙන් කියන්න වෙන්නේ ඔක ඔතාගෙන ඉවිසරේ ඉන්න මම වාහනේ. වාහනේ ගන්නම් කියලා දෙන්නේ. ඒ දෘශ්‍ය මායාව. නමුත් අපි විදේශ රටකට යනවා. කොහේ හරි රටකට ගිහිල්ලා ඕන තරම් බල ප්‍රසිද්ධ තැනක වාරිලා බන් එකක් කාලා හරි මේ පුතේ එකක් බන් කිසිම රොසේ බසන්නේ. මොකද මේ මිනිස්සුන්ගේ ඔළුවට දාලා නැහැ. දලයන් පස්සේ කන්නේ අර මේ කියලා. එහෙම දෙයක් ඔළුවට දාලා නැහැ. මේ මිනිස්සු මුකුත් නැහැ. ගිහිල්ලා. මම බලනවනේ සමහරවල් රටවල ගිහිල්ලා මම බලන බලාගෙන හිටියොත් මම හිතනවා මිනියා නම් ඉන්දියන් නෑ, මිනියා ලංකාවේ මිනිහෙක් තමයි. ලංකාවේ මිනිහෙක් තමයි වර බලාගෙන ඉන්නේ කියලා. ඒ තමයි සබය. ලංකාවනසේගේ හිත අමුතුම සංයමයක්, අමුතු සංවරයක් කියලා දෙයක් පිටින් දාලාගෙන තේන. අපි ඔක්කොම බලන්නේ සංවරය බලන්නේ කොහෙන්ද? පිටින්. පිටින් සංවරය බලන්නේ. මේ පිටින් සංවරයක් බුදුහාමුදුරු පෙන්වන්නේ නෑ, ආධ්‍යාත්මික සංවරයක් බුදුහාමුදුරු පෙන්වන්නේ. ආධ්‍යාත්මික සංවරයක් වෙන්නේ. ඒකනේ. ඒ නිසා අද මිනිස්සුන්ට එහෙම එකිනෙකාගේ ඇදගුද හොයන මනසක් තියෙන නිසා මිනිස්සු ලක්ෂ ගාණක් වේදම් කරනවා වෙනෝම තාප්පෙට. ගෙවල් වල විශාල ලොකු තාප්පයක් ගන්න ලක්ෂ ගාණක් වේදම් කරනවා. ඇයි හේතුව? අර මිනිස්සුන්ගේ ඇස් වලින් බේරීම සඳහා. පිටරටවල් වල එහෙම තාප්ප තියෙනවද? අනේ නෑ, මේ කෝඩු කැලටියක් හිටවගත්ත වටයක් තියෙන කිසි මිනිස්සෙක් ඒ කෝඩු කැලටියක තිබුණත් ඒක අවසරයක් නැතුව ඇතුල් වෙන්නේ නැහැ බලන් දෙන්නේ. අනිච්චනාදී. ඒක තමයි ස්වභාවය. අපි කෝටියක් සංවරය කියලා කෝටියක් වැරදි විදියට යම් යම් දේවල් දිහා බලන්න උගන්වලා තියෙන මේකත් වැරදි. ඈ මේකත් වැරදි. මේකත් වැරදි. මේකත් වැරදි. මොකද්ද වැරදි නැත්තේ? නිදාගන්න එක විතරයි වැරදි නැත්තේ. හද දෙනද නිදාගත්තාම ඉවරයි. ඒක තමයි එච්චර වැරදි නැත්තේ. ඒකත් ඒකටත් වැරදි කියලා කියනවා ඊට පස්සේ. ඒක දකින්න බෑ කාට හරි. එතකොට මිනිස්සයාට ඒ තරම් මේ පීඩනයක් එල්ල කරලා තියෙනවා. මිනිස්සයාට දැන් මම ඔය දන්සල් හරි කෝවේ දවසට හරි ගිහිල්ලා මම වටපිටාව බැලුවාම මම දැක්ක එක දෙයක් තමයි අපි මිනිස්සු දත් මැදලා නැහැ, මූණ හොදලා නැහැ, පිළිවෙලට ඇඳලා කලඳලා නැහැ කියලා කියනවා. පිළිවෙලක් නැහැ. ඒක දුර්වලයි, නිකන් ප්‍රසන්න මට්ටමක් නැහැ කියලා තේරෙනවා. ඒ හේතුවයි මිනිස්සයා තුලත් ඒ තත්ත්වේ තියෙන. ඒක සංස්කෘතිය තුලින්ම අපිට ඇති කරපු දෙයක්. ඒ නිසා අපිටත් ඒ දේ වෙලා තියෙනවා. මේ විදිහට පවතින වෙලා තියෙනවා. ඒ තමයි වැරදි දහසක් ඔළුවේ පුරවගත්ත මිනිස්සෙ. වැරදි දහහක් ඔළුවේ පුරවගත්තොත් මොකද වෙන්නේ? වෛර කරන්නට කරුණු දහහක් එයා ළඟ තියෙනවා. එයාට සැනසෙල්ලේ ඉන්න පුළුවන්ද? බෑනේ. දැන් මේ රටේ ලංකාවේ නැන්දම්මල ලේල්ලාට සහනෙන් ඉන්න බැරියයි. වැරදි දහහක් සිල් සමාදන් වෙන්න ගිහින් ඔළුවේ පුරවල හාමුදුරුවෝ එවන ගෙදර ඇවිල්ලා අර හාමුදුරුවෝ කිව්ව විදියට නම් මේකත් වැරදි. ඊට පස්සේ බෑනගේ අර වැඩේ දැක ආ ඒකත් වැරදි. සනසිල්ල ඉන්න බෑ. එනිසා චේතනාවට අනුව යමක් හඳුනා ගන්න, ආධ්‍යාත්මික හරි වැරද්දක් පුරව තේරුම් කරගන්න, අකුසලයට වැටෙන ලෝභ ද්වේෂ මෝහයන්ට වැටෙන දේවල් අකුසල ධර්මයක් වරදක් හැටියට දකින්න, අලෝභ අද්වේෂ අමෝහ කියන මතින් ක්‍රියාත්මක වෙන දේවල් තුල වරදක් නැතිවග දකින්නත් බුදුහාමුදුරුවෝ කියන්නේ. තේරුණානේ නේ? තනයි තියෙන්නේ. ඉතින් තාම එතෙන්ට ලංකාව දියුණු වෙලා නැහැ. තාම ලංකාව ගෝත්‍රිකවාදී රටක්. වෙන රටවල් එක්ක කල්පනා කරලා බලනකොට තාමත් අපේ ලංකාව තියෙන්නේ 1800 ගණන්වල විතර. 818 විතර තියෙන්නේ මට. තාම තියෙන්නේ එතන. අනිත් රටවල් එක්ක සංවර්ධනයත් එක්කත් බලද්දි, මානසික දියුණුවත් එක්කත් බලද්දි අපේ රට තියෙන්නේ 1818 විතර තමයි තියෙන්නේ. යන අවුරුදු 100කින් හමාරකින් අපි 200කින් විතර පල්ලෙහා ඉන්නේ. ඉතින් එතන ඉඳලා මේ ඇත්තෝ 2016ට ඇවිල්ලා කාලේ ඉක්මවා යන ගුණයට 2016 හයවෙනි මාසේ 23 වෙනිදාට ඇවිල්ලා දියුණු වෙලා කාලේ ඉක්මවා යන ගුණයට පත් වුණාට පස්සේ එයා මේ වාර්ෂික ලෝකයෙන් එහාට ගිහිල්ලා කාලය නොමැති අකාලික ලෝකයකට පත් වෙලා ඒ අකාලික ලෝකයේ සිටගෙන මුළු මහත් විශ්වයේ දෙසම ලෝකයේ දෙසම බලන්න ආධ්‍යාත්මික නිදහසක් ඇති කරගත්තා නම් ඒක අතිශය දුර්ලභ වූ වාසනාවන්ත වූ පින්බර වූ අවස්ථාවක්. ඔබේ නිදහස ඔබ ලබා ගත්තා වෙනවා. මිනිස්සුන්ට මේ රටවල් වලින් නිදහස ලැබුණයි කියලා එහෙම නිදහසක් ලැබෙන්නේ නැහැ. ආයි ඒක තව කෙනෙක් යටපත් කරගන්න එක නෙවෙන්නේ නේද? සුද්දගේ නිදහස් වුණාට පස්සේ ඊට පස්සේ කවුද? ඒ ඉන්න නායකයෝ ඊළඟට ඇවිල්ලා යටපත් කරගත්තා. අපේමයි ඊළඟට අපි යටපත් කරගන්න පටන් ගත්තා. එකයි උනේ. එතකොට සැබෑ නිදහස තියෙන්නේ මනුස්සයා තණ්හාවෙන් නිදහස් වීම නේද? තණ්හා දාසෝනේ නේද? තණ්හාවට 16ක් කියලා මිනිස්සුෝ නිදහසක් නැතුව වැඩ කරනවා. තණ්හාවෙන් නිදහස් වුණාට පස්සේ එයාට සැබෑ නිදහස ලැබෙනවා. තණ්හාවෙන් නිදහස්. කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. හැබැයි තේරුම් ගන්න මහන්සි වෙන්න යම් මොහොතක විශිෂ්ට ඥානය උදා වීමෙන් ඇස පහළ වීමෙන් ආලෝකයේ උදා වීමෙන් ඥානය පහළ වීමෙන් විද්‍යාව පහළ වීමෙන් ඔළුවේ තිබුණු බරක් දෙමින් තිබ්බා වාගේ හසා තිබුණු දෙයක් වෘත කළා වාගේ ආලෝකයේ අඳුරේ හිටපු කෙනෙකුට පහනක් ඇල්ලුවා වාගේ මම්මුලාවෙකුට මඟ පෙන්වුවා වාගේ සැහැල්ලුවක් සහනයක් දැරිලා සම්පූර්ණයෙන්ම ජීවිතේ බර බිමින් තිබ්බ කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඒ සිත හරීම ප්‍රබෝධයි. උඩ පැනලා hina වෙන්න සින්දු කියන dance කරන්න තරම් හොඳ අවස්ථාවක් නමුත් ලංකාවේ එහෙම අවකාශයක් නැහැ නිසා අයියෙන් hina වෙන්න එපා, dance කරන්න එපා, සන්තෝෂ වෙන්න එපා. හිමීන් සැරේ සතුටු කඳුලක් හෙලලා මීයා වගේ ඉන්නයි තියෙන්නේ. නැත්නම් ඒ තරම් ප්‍රීතිය වෙන රටවල් වල මිනිස්සු ඒකට මේ ඒකට උදාන වැකි කියන කවි කියන බුද්ධ කාලෙත් එහෙම උදාන කවි කියන සින්දු කියන දැන් ඔය අපි හාලා තියෙනවා මේ විසාකා මහ උපාසිකාව එහෙම නේද? සමහර අය අහනවා මේ පුතජන භික්ෂුවන්ලා අහනවා ඇයි මොකද මේ විසාකාව උමුතු වෙන්නේ කවි කියන්නේ කියලා. නෑ නෑ මහණනි සතුටට සතුටට කියන්නේ සන්තෝෂයට කියන්නේ. කාල කවිය තිබුණ කවිය කිව්ව සින්දු තියෙනවා සින්දු කිව්වා. අපි ඒ සතුටට බයයි. එහෙමක සතුට කියන්නේ හොඳ නැති එක. සන්තෝෂය කියන්නේ සම්පූර්ණ බුද්ධාගම විරුද්ධ එක. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මල් ගඳ විලවුන් අරව මේ මොකක්වත් එපා නේද? නටන්න එපා නච්ච. ඊට පස්සේ ගීත ගාන කරන ගීත වාදිත වාදනය කරන්නත් එපා නච්ච ගීත වාදිත විසූක සිතුරු බවක් ඇති කරගන්න දස්සන ඒවා දකින්නත් එපා. මාලා මල් මාලා ඒ මල් වවන්නේ ඒව මේව සුවඳ විලවුන් ඒවත් එපා. මාලා ගඳ ගඳ සුවඳ දුම් ඒව ගන්නත් එපා. ගන්න විලේපන ගාන ඔය රතු පාට කරන්න කොළ පාට කරන්න ගානේ වාරි ඔය මූනේ තවරණේ ඔය විලු ඒවත් ගන්නත් එපා. ධාර දරා ගන්න වන්දන විභූෂණාට්ටාන වෙනවනේ සිතාව සමාධියයි කියලා කියන ඊළඟට ඉන්න වෙන්නේ හෙළුවෙන් තමයි. නිගණ්ඨ දහමෙන් ආපු ඒවා ඉතින් අය ඉතින් හෙළුවෙන් තමයි ඉන්නේ ඔය ටික ඔක්කොම. අය ධාරණ ඒ දරා ගන්නවත් එපයි කියලා කියනවනේ නේ. ඒක තමයි තියෙන ස්වභාවය. බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැහි සීලවතං හෝතු උපජ්ජන්ති තථාගතයන් අටක්කරා තියෙන බදා සම්බුද්ධ වෙන ප්‍රකාශය. සීල උත දේශනා කරේ නැහැ බුදුදහමේ තියෙන්නේ. ආම පැහැදිලි කරගත්ත දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු වෙනේගේ දා නයිදාතු ගපසේයම් පුරේතිටි කියන විදිහට අර විදිහටත් ඉන්න එක හොඳයි. මොකද හේතුව ඒක හොඳයි කියන්නේ අපිට මුටිකන්න වෙන ඕක නරකයි කියලා කිව්වොත් එන. ඒ නිසා ඒකත් හොඳයි. එහෙම කරන එකත් හොඳයි. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමත් හොඳයි. මොකද නොකර ඉන්න එකේ ඒකත් හොඳයි මේකත් හොඳයි. ඊට පස්සේ මිනිස්සයාට සිද්ධ වෙන්නේ මොකද්ද? අර 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 දේවල් වලින් මේ මිනිස්සයාගේ ජීවිතේට යහපත කැන්ද උගන්වීමක් කරන්න ඕනේකේ මිනිස්සුන්ට අපි විනාශයේ ගැන්දන කිවල් මල පෙරේත මුඩුක්කු බවට පත් කරන දර්ශනයක් ඉගැන්වුවොත් මොකද වෙන්නේ? මිනිස්සු පිරිසුදුව ඉන්නේ නැහැ, ලස්සනට ඉන්නේ. ඒක නෙමෙයි රට පිරිසුදු නැත්තේ. මිනිස්සුන්ට එහෙම උමනාවක් නැහැ. දැන් ඒ මොකද වුනේ? අර අරලියගහ මන්දිරේ වුණා නේද? රජ වෙච්ච ගමන්ම මේ හොඳ බෞද්ධයා ඉස්සරහ තිබිච්ච මල්ගස් ටික ඉස්සල්ලාම උගුල්ලා පිටි කරා. ඒ බෞද්ධයේ තියෙන වෛරී සහගත බව. ඒ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන හොඳ නෑ බුද්ධ ආගමට අනුව කියලා ඉස්සල් වීදන් යනවා කියලා මල් පෝච්චි ටික උගුල්ලා වීසි කරා. ගොඩ ගෙව කුණු ගොඩවල් වලට. ඒ තමයි බෞද්ධකම. සැබෑ බෞද්ධකම. පෙන්නු කරන්නේ. ඒ නිසා බෞද්ධයෙක් කියන්නේ හොඳ බෞද්ධයෙක් කියන්නේ හොඳ වෛරක්කාරයෙක්. හොඳම වෛරී පුජ්‍යල මම හොඳ බෞද්ධයෙක් කියලා යමෙක් කියනවනම් එයා තමයි හොඳම වෛරක්කාරයා. මම හරියට බයයි හොඳ බෞද්ධයන්ට. මොකද මං හොඳ බෞද්ධයෙක් කිව්වොත් මේ මිනිස්යාගේ ඔළුවේ වැරදි කෝටියක් තියෙනවා. මේ මිනිස්යා කෝටියකට වැරදි සලකනවා. ඒ කියන්නේ හිටගෙන වතුර එකක් බිව්වත් වැරදිද නැද්ද? හිටගෙන වතුර එකක් බිව්වත් වැරදි. බෝතලේ වතුර එක බොන එකත් වැරදි. ඒ නිසාම තමයි බොන්නේ කියලා. ඒක පෙරලෙන්නේ නැහැ. ආරක්ෂාව නැහැ. ගූම්බි යන්නේ නැහැ. දුහුවිලි වැටෙන්නේ නැහැ. ඉතින් බෝතලේක තියෙනකොට ඒක හොඳයිනේ. අර වීදුරුවේ තියෙනවට වැඩියි. නමුත් වැරදි. මම අනේ මොකද්ද වැරද්දනේ ඇත්තේ? එතකොට අපි මේ බුදුදරජානන් වහන්සේගේ ධර්මයේද තේරුම් අරගෙන තියෙන්නේ? එහෙම නැත්නම් ආලවක යක්ෂයා කියලා ළඟදී මිච්ච ධර්මද? ඈ? ඒ නිසා මේ ලෝකයේ චේතනා ධර්මයකට අනුව ජීවිතේ යමක් දෙහා බලන්න පුරුදු වෙනවා රෙන්න. අනිත් කිසි දෙයක් එහෙම ඔළුවේ දාගන්නපා. වැරදි 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 කියලා ඔළුවේ දාගත්තට පස්සේ ආයෙත්ින් ඉවරයි. මනුස්සය ඉවරයි. කරන්න දෙයක් නැහැ. තින් ලස්සන අනුරාධපුර යුගයක්, ලස්සන පොළොන්නරු යුගයක් ගොඩ නැගෙන්නේ දැඩි ද්වේෂ සහගත බවක් ඇති කර ගැනීමෙන් නෙමෙයි, ධර්ම අවබෝධය ඇති කර ගැනීමෙන්. දැන් මගෙන් අර ජර්මනියේ ඉඳලා ආපු සුදු මහත්මයෙක් ඇහුවා, ඔයා හොඳ නරක වෙන් කරගන්නේ කොහොමද කියලා ඇහුවා. මේවා හොඳයි මේවා වැරදි කියලා. ඒ මිනිස්සයා දාර්ශනික මට්ටමේ ඉන්න කෙනෙක්. එලා අපේ ලංකාවේ කෙනෙක්වත් ලේසියෙන් අහන්නේ නැහැ. ආ අපේ බුද්ධ ආගමේ බුදුහාමුදුරුවෝ කියපු විදියට අපි හොඳයි නරකයි, අපේ ආගමේ කියපු විදියට අපි හොඳයි නරකයි, අපි මුස්ලිම් ආගමේ, අපි ක්‍රිස්තියානි ආගමේ කියපු විදියට හොඳයි නරකයි වෙන් කරගන්නේ කිව්වනම් එහෙම එක වචනෙම මාව කපලා කුණු බක්කීට දානවා අර මිනිස්සයා. මම ඉතින් දන්න ඉංග්‍රීසියෙන් කිව්වා, ඔයා ගෑස් ලිපට අත තිබ්බහම ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? ඔයා අයිස් කැටයකට අත තිබ්බහම ඔයාට කොහොමද දැනෙන්නේ? එතකොට රස්නේ පීඩාව වේදනාව දනවන දේ නරකයි, ඔබට සහනයක් හා සිසිලසක් දනවන දේ හොඳයි කියලා ෆීලින් වලින් අපි ඒක තේරුම් කරගන්නේ කොහොමද? මේක ෆීල් වෙන්නේ කියලා මේ වටහා ගන්න කියලා පැහැදිලි කරා. මේ මිනිස්සු ඒක සන්තෝෂයෙන් බාරගත්තා. තමර සංවේදී වෙන්නේ කොහොමද කියලා. හැබැයි දෘශ්‍ය මායාවෙන් කරන්න ගියොත් එහෙම ඉවරයි. දෘශ්‍ය මායාවෙන් නෙමෙයි. දෘශ්‍ය මායාවෙන් වුණොත් සීලබ්බත පරාමාස වෙනවා, වෘතයක් වෙනවා. ඒ මිනිස්සයා පුදුමාකාර විදියට පීඩාකාරී තත්වයකින් වාසය කරන්නට සිද්ධ වෙනවා. නිදහසේ ධර්මය හොයන්න, නිදහසේ අවබෝධය ලබන්න. තමන්ට නිදහස තියෙනවා. තමන්ට ආවෙනික ආකාරයට ධර්මයේ දකින්න නිදහස තියෙනවා. ඕනම දෙයක් තමන් මූලික සිද්ධාන්ත ටික ඉගෙන ගත්තට පස්සේ ඒක තමන්ට ආවෙනික කරගන්න. දැන් රතයක් පැදවීම වුණත් එහෙමයි. ලර්නර්ස් එකෙන් පොඩි ගියර් එකයි ස්ලේටර් එක බ්‍රේක් එක ක්ලච් එක කියලා දුන්නට පස්සේ තමන්ගේ පැදවීම තමන්ට ආවේනිකයි. බයිසිකලෙත් එහෙමයි. කෑම හදද්දී අම්මලා මේකට පුතේ කහ දුරු තුන පහ මේවා මේ විදියට දානවා කියලා කිව්වට ඊට පස්සේ ඒක ප්‍රමාණයත් එක්ක යාගේ රසයත් එක්ක යාට ඒක ආවේනික සිද්ධාන්තයක් බවට පත් වෙනවා කියලා දුන්නු විදියටම නෙමෙයි. ඒ නිසා මේ ධර්මය තමන්ට ආවේනික කරගන්න. තේනනේ? තමන්ට අනුගත කරගන්න. දැන් අපි කිව්වට සරල වශයෙන් තේ එකක් සෑදීම සඳහා මොනවද අපි එකතු කරගන්නේ කියලා අපි කිව්වොත් එහෙම උණු වතුර, කහට, සීනි තමයි මේකට එකතු කරගන්නේ. ඔතේක යා රසයත් එක්ක ඒක බලමින් තමයි යා මෙච්චර කහට එකතු කරන්න ඕනද කියලා කරන්නේ. Tamanට බොන්න පුළුවන් විදියට කහට එකතු කරගන්නේ. කහට වැඩිපුර බොන අය ඉන්නු කහට අඩු වෙන බොන අය. සීනි වැඩිපුර දාලා බොන අය ඉන්නු සීනි නැතුව බොන අයත් ඉන්නු සීනි පොඩ්ඩක් දාලා බොන අයත් ඉන්නවා. පොඩි ප්‍රමාණයක් තේ බොන අයත් ඉන්නු උන්ට ලොකු ජෝගයක් හදාගෙන බොන අය ඉන්නවා. ඉතින් Tamanට ආවේනික කරගන්න. Tamanට රසවත් විදියට. ඒ නිසා මේ ධර්මයේ අනිවාර්යයෙන්ම Tamanට ආවේනික කරගන්න, අනුගත කරගන්න. ඊට පස්සේ තමයි ධර්මයේ පාලනකයා තමා. තමා තුළ ධර්මයේ තියෙනවා. Tamanට ආවේනික. එයාට ඒ නිසා ඒක සුවදායී විදියට හදාගන්න හැකියාව ලැබෙනවා. සුවදායී විදියට කටයුතු කරන්න හැකියාව ලැබෙනවා. යා ඒ හේතුවෙන් සැනසෙලිදායක ජීවිතයක් යාට ආවෙනික විදියට යා හදා ගන්නවා. ඒක නිසා මේකේ විනයක් නැහැ. ආ මේක හරි නැහැ. මේක කන්න ඕන, මේක බොන්න ඕන, මේක වෙලාව, මේක ආවේලාව, මේක හරි, මේක වැරදි කියලා කිසි දෙයක් නැහැ. තමන්ගේ චේතනාව. තමන්ගේ චේතනාව. එහෙම වෘත නැහැ. කිසිම වෘත සමාදානයක් නැහැ. දැන් Tamanට බඩිකින්නක් ඇති වෙලා තියෙනවා. Taman වෘත සමාදානයක හිටියොත් එහෙම මොකද වෙන්නේ? දැන් ඉන්නවනේ රසදි සමාදන් වෙලා වගේ gedere ඉන්න කට්ටිය දැන් වෘත සමාන් බඩ පිච්චෙනවා බඩිකිනේ. හොඳට ඕම දැන් කන්න විදියක් නැහැ. ඔරලෝසෝ බලන වෑ දැන් එළි වෙනකන් ඉන්න වෙනවා. හය වෙනකන් ඉන්න වෙනවා කන්න. එතකොට එයා පීඩාව විඳින්නේ. කමන්නේ මම මේ පීඩාව විඳිනවා ඉතින් නිවන් දකින්න කියලා හිතාගෙන ඉන්නවා. නිවන් දකින්න බෑ. ඔය සතර සතිපට්ඨානේ ඔය තිබුණයි කියලා ඔය දස සීවිතකේ බලන්න කියලා ඔය කුරුණෑගලපැත්තේ ආරණ්‍යයක සුද්දෙක් ඇවිල්ලා මේ භාවනාව කළොත් රහත් වෙන්න පුළුවන්, රහත් වුණාම උඩින් යන්න පුළුවන් හරේ මෙහෙ කියලා ඉතින් තියෙනවනේ පොතේ සඳහන් වෙලා. ඉතින් සුද්දත් ආව, සුද්ද කල්පනා කරලා ලංකාවේ මිනිස්සුන්ට මේක තාම කරගන්න බැරි වෙලා තිනෝ මම්වත් කරන්න ඕන කියලා මිනිහක් ගත්ත හයරකට. හයරකට නේ උකාකල් මිනිහක් අහක දාන එකක් හරි අරගෙන ආරණ්‍යට ගොමාරි ගෙනල්ලා භාවනා කරන්න කියලා ගෙනල්ලා මේ මිනිස්සය ගල් ගුහාවක තියාගෙන මිනිහ දිහා බලාගෙන අර දස සීවිතකේ වඩන්න පටන් ගත්තා. අවසානයේ උඩින් නෙමෙයි ගියේ කොහොමද? අඩි 6ක් යටට. ඒ සුද්දාර මල මිනිහ තිබුණු විස බීජයක් ආග්‍රහණය වෙලා මල. වෙන්නේ නැද්ද වැඩේ? වෙනවා. අර ගල් ගුහාවක් ඇතුලේ මිනිහක් දාගෙන ඒක ඉස්සරහට වෙලා ඉඳලා අර අරගේ තියෙන විස බීජය ඇවිල්ලා මල. ලෙඩක් ඇවිල්ලා කොහොමද සුද්ද උඩින් යන්නේ? ඊට මෙහෙම වෙනවා. සමහර සුද්ද ලංකාවට එහෙම වෙනවා. මේක කියලා තියෙන විදිහට මේ විදිහට කරොත් හත් දවසින් රාත් වෙන්න පුළුවන් අර මේ කියලා නේ දින පටලවල නේ දින පටලවල රාත් වෙන්න පුළුවන් කියලා කිව්වම ඇඩ වෙනවා. ඔය සමහර ඒවා ඉන්නේ හත් දවසින් කෝටිපති වෙන්න පුළුවන් කියලා මන්ත්‍රානම් මරන් යන්ත්‍රය ගේන්නේ. ඒ වගේ මේකත් අද්දාසෙන් රාත් වෙන්න පුළුවන් කියලා වැළෝ මේ මිනිස්සේ කල්පනා කරා මේ මෙහෙ මිනිසුන්ට මොළේ නැති වෙති මමවත් මේකෙන් ගොඩේන්න ඕන කියලා. ඊයදෙන එදෙනකොට එක්ක අංගොඩ යනවා. එහෙම නැත්නම් අඩි 6ක් වල යටට යනවා. එයිස ප්‍රත්‍යක්ෂ මාර්ගයක සංවේදීව ගමන් කරන්න ඕන. එහෙම නැතුව නම් ගිහිල්ලා මේ වෙන්න එපා. මේ ධර්මයේ කියන එක විමර්ශනයේ සඳහා මිසක් පිළිපැදීමට නොවේ. විමර්ශනයෙන් ప్రత్యක්ෂව තමන්ටම අවබෝධයෙන් ඒක අනුගත කරගන්න වැඩපිළිවෙලක් මිසක් ම විශ්වාසයෙන් කියන නිසා එහෙම ඒ අනුගත කරගන්න එපා. නිරන්තරයෙන් සැහැල්ලුවෙන් ඉන්න, සතුටෙන් ඉන්න, සහනෙන් ඉන්න, පේ නැති වෙන අනිතට පේ නැති වෙන විදිහට ඉන්න. මොකද හේතුව? සතුටෙන් ඉඳීම, සැහැල්ලුවෙන් ඉඳීම, ප්‍රීතියෙන් හිටීම, දහමෙන් බාහිරට ගියාමක් හැටියට සලකන නිසා පිටින් ඔරෝගන හිටියත් හිතෙන් සතුටෙන් ඉන්න වරුදු වෙන්න ඕන නේද? ඒ හැටි බෞද්ධයන් මූණ බලන්න. දැන් වෙන ආගමිකයෝගේ දිහා බැලුවම යම්කිසි ප්‍රියමනාප බවක් තියෙනවා. ඒ මිනිස්සු කෑවත් බිව්වත් අඩුපාඩු තිබුණත් නිකම් ප්‍රසන්න බවක් වගේ එකක් තියෙනවා මූණේ. බෞද්ධ දිහා බලනකොට දැන් හාමුදුරු දිහා අපි උනත් එතෙන්ට වැටලා ඉන්නේ බස්සු වග මූණ වගේ ඉන්නේ. කියන්නේ සැහැල්ලුවෙන් ඉන්න දෙන්න. සැහැල්ලුවෙන් හිටියොත් වරදක් ඒක. යකෙක් වගේ ඉන්න ඕන. අනිත් එක ලංකාවේ ඉන්නත් ඕන. එහෙම තමයි. කොයි වෙලාවක අතේ තියෙන බෑග් එක උදුරන් යයිද දන්නේ නැහැ කියන සැකෙන් තමයි ජීවත් වෙන්නත් ඕන. වාහනේ ගියත් දොරවල් ටික ලොක් කරගෙන යන්නේ. මොකද කොයි වෙලාවේ දොර ඇරලා තියෙන දයක් අරන් යයිද දන්නේ නැහැ කියලා තියෙනවා. වාහනේ අතර ගල්ලා ගියත් එබී බලන්න වෙනවා. අනේ එනකොට සයිඩ් කණ්ණාඩි දෙක තියෙද නැද්ද කියලා. ෂුවර් එක නැති ඉඳා. එහෙම නැත්තම් වාහනේ හොඳ රෝද අතර තියෙනවද කියලා බලලා තමයි කාර් එක ස්ටාර්ට් කරන්න ඕනේ. නැත්තම් රෝදයක් නැති වෙන්න පුළුවන්, අඩයක් තියලා ඒකත් පන්නන් ගිහලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ තමයි ඉතින්. ඒ නිසා මිනිස්සුන්ට දුක පුරුදු කරන්න උගන්වන්න හොඳ නෑ. ජීවිතේ කලකිරවන්න හොඳ නෑ. කලකිරෙව්වහම මිනිස්සුන්ව ආත්ම සෙනෙහය නැති වෙලා යනවා, ආත්ම අවබෝධය නැති වෙලා යනවා, ජීවිතේ කෙරෙහි තියෙන අගය නැති වෙලා යනවා. ඊට පස්සේ උන්නත් 1000යි මලත් 1000යි කියන මිනිස්සු අනේට වැටෙනවා. වැටෙනට පස්සේ දැඩි වෛරයෙන් සහ ක්‍රෝධයෙන් ජීවත් වෙන මිනිසුන් බවට පරිවර්තනය වෙනවා. සහ පුළුවන් තරම් ඒ කලකිරීම නිසා මත්තිස දුම් වැටි ආදී භාවිතා කරන මිනිසුන් බවට පත් වෙනවා. හරි හම්බ කිරීම, දියුණු වීම, විශේෂයෙන් සංවර්ධනය වීම සහ සතුටෙන් ජීවත් වීම කියන එක වරදක් බවට පත් කරගත් සමාජයක් කවදාවත් ගොඩ එන්නේ නැහැ. සතුටෙන් ජීවත් වීම, සහනයෙන් ජීවත් වීම යහපතයි. වැටුණු මනසින් නෙවෙයි නැකිතුණු මනසින්. මම කියන්නේ ඔබට හැකිනම් මා අභිභවා යන්න. සාධාරණ ලෙස ධර්මානුකූලව යුක්ති සහගතව මා අභිභවා යන්න. මා කැමැති මට වඩා උසස් මනසකින් කෙනෙක් මා එක්ක කතා කරනවාට. මට වඩා උසස් මනසකින් කතා කරන එක මගේ සතුට. ඔබත් සතුට වෙන්න ඔබ හමුවට එන කෙනා ඔබට වඩා උසස් සඳමින් කතා කරනවා නම් ඒක තමයි ශ්‍රේෂ්ඨ. අපි කවුරුත් නිරන්තරයෙන්ම උසස් අදහස් වලින්, උසස් දැක්මකින්, උසස් අදහස් ඉදිරිපත් කරගන්න මිනිසුන් බවට පත් වෙනකොට අපි නිරන්තරයෙන්ම උසස් වෙනවද නැද්ද? උසස් වෙනවා. ඒ පැත්තෙන් අපි යමක් ඉගෙන ගන්නවා, අපේ පැත්තෙන් කවුරුන් යමක් ඉගෙන ගන්නවා. උසස් වෙන්න ඕන, නිරන්තරයෙන්ම ඉහළින් වාසය කරනවා. අදිෂ්ඨානශීලීව වාසය කරනවා නේද? ඉහළ පිහිටීමකින් වාසය කරනවා. අදිෂ්ඨානය නැත්තං අදිවාසය, ඉහළ වාසයකින් සිටින්න ඕන. කොහොමද ඉහළ වාසයකින් සිටිනවා කියලා කියන්නේ? මේ ඉන්ද්‍රයන්ට වඩා, මනසට වඩා, තියෙන මානසික ස්වභාවයට වඩා ඉහළින් නිරන්තරයෙන්ම වාසය කරනවා. දෘෂ්ටියේ යට වුණොත් දෘෂ්ටියට අහු වෙනවා. ඒ නිසා දෘෂ්ටියේ ඉහළින් වාසය කරනවා. සංකල්පෙට අහු වුණොත් යට වුණොත් සංකල්පෙට ඒක යට වෙනවනේ තමයි. ඒ නිසා සංකල්පෙට ඉහළින් වාසය කරනවා. වචන වලට අසු වුණොත් වචන වලට යට වෙනවනේ. වචනට වඩා ඉහළින් වාසය කරනවා. ස්වභාවික තත්ත්වයේ මුණ ගැහුනහම අපි එතන නතර වෙනවා. ආයි හොයන්න දෙයක් නැහැ. මනස මුකුත්ම නැත්තම් හිස්ම හිස්නා. නිදහස්ම නිදහස්නා. ආයි මුකුත් ගෙන්නන්න ඕනද? මුකුත් ඕනේ. එතන ඉඳන් hina වෙන්න පුළුවන්. ප්‍රශ්න නැත්තම් ආයි ප්‍රශ්නයක් හොයන්න ඕනද? නැහැ, එතන ඉන්න. මේ මොහොතේ ගැටලු නැත්නම් එතන සන්තෝෂයෙන් ජීවත් වෙන්න. එහෙනම් ධර්මයේ පිළිබඳවත් හොයන්න අධික ලෙස ගියොත් එහෙම ධර්මයේ ඌනතාවයක් හට ගන්න. ඒ කියන්නේ යාට මදි. ඒ කියන්නේ මේ මොහොතේ මේ තියෙන ධර්ම ප්‍රමාණය තුලනොත් එයා සෑහීමටපත් වෙන්නේ නැති වෙනවා. ඕනම දෙයක් ඕනම වෙලාවක ඕනම ප්‍රමාණයකින් තමන්ට ඒක සැනසිරිදායක විදියට පරිවර්තනය කරගන්න තමන්ට හැකියාව තියෙන්න ඕන. සුවදායී විදියට සකස ගන්න තමන්ට හැකියාව තියෙන. ඒක තමන්ගේ වගකීම. ආධ්‍යාත්මික පරිවර්තනය, ආධ්‍යාත්මික පරිණතභාවය, ආධ්‍යාත්මික සුවතාවය මනාව ආරක්ෂා කරගෙන ධම්ම පීති සුඛං සේති, ධර්මයේ ප්‍රීතියෙන් සුවයෙන් වාසය කරන්න. විශේෂයෙන් ධර්ම මාර්ගය යන අය අනිත් අයට පේන්නත් එක වැඩිපුර hina වෙලා ඉන්නු. ඒක තමයි වැදගත්. වැඩිපුර සන්තෝෂයෙන් ඉන්න ඕනේ. එයින් දුක මැකී යනවා, දුක දුරු වෙනවා. ඒක මවාගත්ත සතුටක් නෙමෙයි, ස්වභාවය තුළ උපන් සතුටක් විය යුතුයි. ස්වභාවය තුල උපන් සැනසෙල්ල මවාගත් දෙයක් නෙමෙයි. එතකොට මානසික මුකුත්ම නැත්තම් මොකද කරන්නේ? ඕ එතන තමන් ආයි මේ ඌනතාවයෙන් යමක් හොයන්න ඕනේ නැහැ. ස්වභාවික தත්ත්වය තුල ගැටලුවක් නැත්තම් අපි අස්වාභාවිකව ආයි තව හොයන්න උමනාවක් නැහැ. එතන අපි ඉන්නවා සුවතාවයක් ඇති වෙනකන්. දැන් පාරේ තමන් යන බස් එක ඇවිල්ලා නැත්තම් තාම මොකද කරන්නේ? හෝල් එකේ ඉන්නවා ගන්න. කලබලයක් නැහැ. එතකොට ගැටලුවක් ආවම තමයි ගැටලුව විසඳන්න පුළුවන් කම තියෙන්නේ. එහෙම නැතුව ගැටලුවක් එන්නේ නැතුවත් ගැටලුව විසඳන්න පුළුවන් කම නැහැ. මේ මොහොත බලන්න. මේ මොහොතේ තියෙන ප්‍රශ්න අඳ ගන්න. ප්‍රශ්නයක් තියෙන එක විසඳ ගන්න. ගැටලුවක් තියෙන එක විසඳ ගන්න. ගැටලුවක් නැත්තම් සහැල්ලුවේ සන්තෝෂයෙන් නිදහසින් ප්‍රීතියෙන් වාසය කරන ධර්ම ප්‍රීතිය, ධර්මය නිසා ඇතිවෙච්ච ප්‍රීතිය, මේ වෙන වාස්තුවක් භාණ්ඩයක් නිසා නෙමේ, ධර්ම ප්‍රීතිය ඇති කරලා ඒ ධර්ම ප්‍රීතියෙන් වාසය කරන ඒ තුලින් තව තවත් ධර්මයේ තවන්න ප්‍රගුණ වෙනවා. එවනම් ධර්මයෙන් ජීවිතය නගා සිටුවා ගන්න හැමදෙනාටම වාසනාව භාග්‍ය සැලසේවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ගුණ නැගේවා කියලා අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම තෙරුවන් සරණයි.